සමන්තාචක්වාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති පින්වත්නි අද මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ ඒ උතුම් විමුක්ති ඥාන දර්ශනය විමුක්ති මාර්ගය නිවන් මඟ විවෘත කරගන්නට උපකාර වන ආකාරයට එදා ලෞතුරා බුදුපියාණන් වහන්සේ ලෝකයාට දේශනා කර වදාළ අලුතෙන්ම ඔයා දැනගෙන දේශනා කරපු උබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන ධර්මතාවය පිළිබඳව කරුණු කීපයක් අහලා දැනගෙන තේරුම් ගන්න. එනිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමයි බුදුහාමුදුරු නමක් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට මේ සූත්‍රයට ධර්මයට වහා ගලපා බලන්නට අවශ්‍ය ආකාරයට මේ දේශනා කරන්නේ. එනිසා මේක අපි සිංහල භාෂාවෙන් කියනවා හේතුඵල ධර්මය. මාගදී භාෂාවෙන් කියනවා පටිච්ච සමුප්පාද ධර්මය. මේක බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලා තිබුණා ඉදප්පච්චයතාවය කියන ධර්මතාවය. ඒ ඉදප්පච්චයතාවය ඇසුරු කොටගෙන තමයි අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද විග්‍රහය ලෝකයාට සොයා දැන දේශනා කළා. මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා මේ පටිච්චසමුප්පාද විග්‍රහය ත්‍රිපරිවර්තයක් සහිතව දේශනා කරන්නට පෙර ලෝකේ නොයෙකුත් ආකාරයේ ශාස්ත්‍රවරු විද්වතුන් දාර්ශනිකයන් ආගම් සංකල්ප ඇති අය නොයෙකුත් ආකාරයේ මේ පැවැත්මට ජීවත් වීමට දුක් විඳින්නට මේ පුනබ්බව කියන තත්ත්වයට හේතු විග්‍රහ කරලා තිබුණා. බුදුහාමුදුරුව බුදු වෙන්නට ඉස්සෙල්ලා උපනිෂද් ධර්මයේ වේදාගම සත්‍යාස්තුවරු නිගණ්ඨනාථ පුත්තලා මේ වගේ නොයෙක් අය මේ ලෝකේට මිනිස්සෙක් දුක් විඳින්නේ මොකද? යලි යලි උපදින්නේ මොකද? පුනබ්බව වෙන්නේ මොකද? මේකට හේතුවක් තියෙනවා. මේ හේතු මොනවාද කියන එක යම් යම් ආකාරයකට එක එක අය විග්‍රහ කරන්න පටන් ගත්තා. උපනිෂද් ධර්මයේ තිබුණේ මේ සත්‍යක විග්‍රහ කළේ උපනිෂද් ධර්මයේ වේදාගමේ තිබුණේ සියල්ල කර්මයෙන් සිද්ධ වේ කියන අදහස. මේ කර්මය මුල් කොටගෙන කර්මය හේතු කොටගෙන කර්මයෙන් සියල්ල සිද්ධ වේ කියන අදහසක් එදා ප්‍රචලිත වෙලා තිබුණා. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දේශනා කළා මේ කර්මය කියන්නේ එක හේතුවක් පමණයි, නමුත් කර්මයට වඩා වෙනස් තවත් පට්ඨාන ප්‍රකරණේ තියෙනවා අරුමු 24 සූවිසි ප්‍රත්‍ය. එනිසා මේ අරුමු 24ක් විග්‍රහ කරපු බුදුමියාණන් වහන්සේ මේ කරුණු 24ටම මුල වූ නිදාන වූ හේතුව වූ ප්‍රත්‍ය වූ කරුණු විග්‍රහ කළා පටිච්ච හැටියට. පටිච්ච වෙන්නේ උද්දේයගේ ඇහැ කන නාසය දිවකය මන. චක්කුංජ පටිච්ච රූපේච සෝතංජ පටිච්ච සද්දං කානංජ පටිච්ච ගන්ධං ජීවා පටිච්ච රසා කාය පටිච්ච පොට්ටබ්බ මනාච පටිච්ච ධම්මේ. මේ පටිච්ච වීම මීට ඉස්සර බුදුවරු දේශනා කරපු ධර්මය නිවන් දකින්නට උපකාර වන ධර්මය. නමුත් මේක අභාවයට ගිහිල්ලා යටපත් වෙලා වැහිලා තිබුණා. අද මේ වෙනින්ටත් සම්මත බුද්ධාගමේ ඔය කියන වචනේ පාවිච්චි කළාට මේකේ අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදාන නැති නිසා ඔය හේතුඵල ධර්මය තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. පටිච්ච කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ පටිච්ච වීම නැමිති ඔය ඇහැට කන්නට නාසයට දිවට කයට මනට තමයි පටිච්ච වෙන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. මේ උද්දේයගේ හිතේ ඇති වෙනවා කැමැත්ත. මේ කැමැත්ත තමයි ප්‍රිය අප්‍රිය. ඒ ප්‍රිය අප්‍රිය කියන කැමැත්තට තමයි පටිච්ච වෙන්නේ. පටිච්ච වීම නිසා සම්බන්ධයක් සම්බන්ධතාවයක් සමුදේ ධර්මයක් සංදිවීමක් උද්දේයා තුළ සිදු වෙනවා. ඒකට කියව සමුදේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ පටිච්ච වීම හේතුව කොටගෙන සම්බන්ධතාවයක් උද්දේයාගේ හිත තුළ උපත ලබනවා. ඒකට කියව සමුදේ. ඒ නිසා මේ පටිච්ච නූනොත් හේතුව නැත්නම් සම්බන්ධතාවයක් උපත ලබන්නට හේතුවක් නැහැ. පටිච්ච වුණොත් හේතුව කරන නිසා ඵලය නියත වශයෙන්ම ලැබෙනවා. මේක තමයි බුද්ධ දේශනාවේ මූලිකම හරය. එතකොට මේ පටිච්ච කියන එක මේ කැමැත්ත නිසා ඇතිවෙන දෙයක්. මේ කැමැත්ත පුද්ගලයන් බුද්ධයාගේ කැමැත්ත තියෙන්නේ ප්‍රිය දෙයට ඇලෙන එක සහ අප්‍රිය දෙයට ගැටෙන එක. මේ කැමැත්තට මාගදී භාෂාවෙන් කියපු වචන කීපයක් තියෙනවා. මේකේ පළවෙනි වචන තමයි ඉච්ඡ. දෙවෙනි වචනේ ඡන්ද. ඒ ඡන්දය නිසා තමයි උද්දලයෝ බොහෝ දේවල් හොඳ දේ නරක දේ දෙකම කරන්නේ. මේ ඡන්ද කියන වචනේ බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නිතර පාවිච්චි කරපු දෙයක්. දැන් සතර අගතියට යනකොට ඡන්දා දෝසා භයා මෝහා. ඒ කියන්නේ දුකට අපායට සතර අගතියට දුප්පඤ්ඤාස වෙන්න වැරදි වැඩ කරන්නත් මේ ඡන්දය උපකාර වෙනවා. එනිසා ඒ ඡන්දා දෝසා භයා මෝසා මෝහා කියන සතර අගතිය සඳහාත් උද්දේයගේ තුල මේ ඡන්දය මේ කැමැත්ත ඡන්ද කියන එක තියෙන්න ඕන. එතෙන්දි ඒ ඉච්ඡමයි ඡන්ද. ඒ වගේම සතර ඉද්ධිපාදවල ඡන්ද විරිය චිත්ත විමංසා කියලා මේ සතර ඉද්ධිපාද සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල විග්‍රහ වෙනවා. එනිසා මේ ඡන්ද කියන එක මිනිහෙක් තුළ පෘථග්ජන බුද්ධලයෙක් තුළ සත්වයෙක් තුළ භූතේ පෙරේතේ දෙවියන් දේවතාවේ තිරිසනේ මේ කවුරු තුළත් ඇති වෙන දෙයක් මේ ඡන්ද. එහෙමනම් මේක හොඳට හිතේ තියාගන්න ඕන. මේ ඡන්ද කියන එක හොඳ පැත්තකටත් යනවා නරක පැත්තකටත් යනවා. ඒ දෙපැත්තම හරියටියට යෝනිසෝ මනසිකාරයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ මනස පාවිච්චි කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන මිනිහෙකුටම පමණයි. මිනිහෙක් නොවන කෙනෙකුට විඥාණයෙන් කටයුතු කරන මිනිහෙකුට වුණත් ඒ මනුස්සත්ව මනස උසස්ත්වයට පත් කරගන්න බැරි කෙනෙකුට මේ යෝනිසෝ මනසිකාරයක් නැති නිසා මේ ඡන්දය මේ කැමැත්ත මේ ඉච්ඡ වැරදි පැත්තට ගිහිල්ලා නිත්‍ය බවට පත් වෙනවා. ඉච්ඡ තමා නිත්‍ය බවට පත් වෙනවා. ඉච්ඡ කියන්නේ කැමැත්ත ඉච්ඡට බැඳුනහම පටිච්ච වෙනවා. ඒ බැඳුනහම යම්කිසි ඇහෙන් රසන රූපයක් දැකලා තීරණයක් ගන්නවා. උද්දේය තීරණයක් ගන්නවා. ඒකට වෙන සම්තීරණ සම්පටිච්ච. සම්තීරණ ගත්ත ගමන් අර ඉච්ඡ නිච්ච වෙනවා. ඒක මේ රූපය ලස්සනයි. මේක ප්‍රියයි. මේක මනාපයි. මේක මිහිරි. මේක අප්‍රියයි. මේක අමිහිරි. මේක අපේ විරුද්ධකාරී තරහකාරී. මේ ආදී වශයෙන් මේ ඉච්ඡ නිච්ච බවට පත් කරගන්නවා හිතේ. මේ හිතේ ඇතිවන දෙයක්. ඒ ඉච්ඡ නිච්ච වුණාම තමයි බොහෝ පුද්ගලයෝ වැරදි වැඩ කරන්නේ. ඒක සියලුම බුද්ධයන්ට මේ නිත්‍ය තියෙනකන් ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රිය අප්‍රිය අතර මුලා වෙනවා. එහෙමනම් මේ නිත්‍ය මුල් කරගෙන තමයි සම්බන්ධතාවයක් උපදින්නේ. හැබැයි නිත්‍ය අර නිත්‍ය බවට පත් වීම තමයි සැප, සුව, සුඛ, සුබ ඊළඟට අත්. අත් කියන්නේ ඔය කියන මමත්වය, මානය, අසම්මානය, සම්මතාවය, මන්නිකාවය කියන බොහෝ වචන වලින් ප්‍රකාශ කරපු දේ. ඉතින් ඒක නිසා පුතග්ජන පුද්ගලයෙකුගේ හිතක් ක්‍රියාත්මක වන ආකාරය තමයි බුදුහාමුදුරුවෝ මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විග්‍රහ කරලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට විග්‍රහ කළේ. මේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන ඔය වචන ටික, ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය සංඛා, සංඛා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය බව. මේ ආදී වශයෙන් මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන ඉදිරිපත් කරලා තියෙන, දේශනා කරලා තියෙන මේ වචන ටික කටපාඩම් කරගත්තට මේක හරියන වැඩක් නෙමෙයි. මේ වචන ටිකෙන් කියලා තියෙන්නේ අර පුතග්ජන පුද්ගලයෙකුගේ හිත කිලුටු වෙන්නට ක්‍රියාත්මක වන ආකාරය. එහෙම නැත්නම් පුතග්ජන පුද්ගලයෙකුගේ හිත තුළ රාගය, ද්වේෂය, මෝහය උපදින්නට උපකාර වන ක්‍රියාවලිය, මාර්ගය, චර්යාවක්, රටාවක් තියෙනවා. ඒ නිසා ඔය පටිච්ච සමුප්පාද විග්‍රහයේ කියලා තියෙන අවිද්‍යා මූල විග්‍රහය තේරුම් ගන්න පුළුවන් කෙනෙකුට විතරයි මේ තමන්ගේ හිතේ ඔය කියන රාගය, ද්වේෂය, මෝහය නැත්නම් ඔය සම්භවං කියන තැනට පත් වෙන ආකාරය දකින්න පුළුවන් වෙන්නේ. මේක තමන් විසින් දැක ගන්න ඕන. මේ අවිද්‍යා මූලයෙන් තමන්ගේ හිතට අරමුණක් අරමුණු වුණාම ඒ අරමුණ නිසා තමන්ගේ හිත කිලුටු වන ආකාරය තමන් විසින්ම පමණයි දැනගන්න, දැකගන්න, තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හිත බාහිර පුද්ගලයෙකුට මේක තේරුම් ගන්න බෑ, තේරුම් ගන්න බෑ. මේ වචන ටික කටපාඩම් කරගත්තට ඔය රාග ද්වේෂ මෝහ හිතක උපදින හැටි ආකාරය දකින්න බෑ. ඒ නිසායි බුදුහාමුදුරුව මේක පැහැදිලි කළේ වචන වලින්මයි මේක පැහැදිලි කරන්න ඕන. හැබැයි ඔය වචන ටිකේ ඕක නැහැ. ඔය වචන ටික තමන් මෙනෙහි කරලා තමන් තුළින් ප්‍රායෝගිකව දකින්න පුළුවන් වුණොත් ඒ දකින්න ඉස්සෙල්ලා මේක දැනගෙන බලන්න ඕන. එහෙම දැක්කාම අර හේතුම් පටිච්ච සම්භූතං කියන තන තමන්ට දකින්න පුළුවන්. හේතුම් පටිච්ච සම්භූතං මේක තමයි අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥානාදී වශයෙන් කියලා අර උපාදාන පත්‍ය භව කියන තැනට එනකම් විග්‍රහ කරපු ඒ පටිච්ච සමුප්පාද විග්‍රහයම තවත් වරක බුදුහාමුදුරුවෝ දේශනා කළා හේතුම් පටිච්ච සම්භූතං කියලා. හේතු තුනයි තියෙන්නේ කාමුචක්ක ව්‍යාපාද විචක්ක විහිංසා විචක්ක. එහෙම නැත්නම් කාම රාග පටිග මෝහ කියන තුනක් තියෙනවා. ඒක නිසා මේ තමන්ගේ හිතට ආවේ අරමුණු උනේ ඔය ප්‍රිය දෙයට ඇලෙනවා කියන රාගයක්ද, අප්‍රිය දෙයට ගැටෙනවා කියන ද්වේෂයක්ද, ක්‍රියා අප්‍රියාතර සංසන්දනය කරලා මනින මෝහයක්ද කියන එක තමන් බලමුකොටම දැනගන්න. ඒක දැනගන්න තමන් තුළ ඒ සත්‍යයක් තමන් විසින් හදාගන්න. දැන් බුදුහාමුදුරුවෝ මේක කිව්වට පස්සේ ඒ බුද්ධයාටම පුළුවන්කම් තියෙනවා තමන්ගේ හිත ක්‍රියාත්මක වන ආකාරය බලන්න. මේක ප්‍රියදේට ඇල්ලෙනවා කියන රාගයක්ද, මේ අරමුණ අර ඇහින් දැක්ක රූපය නිසා තමන්ගේ හිතේ ඇති වුණේ ප්‍රියදේට ඇලීමක්ද, අප්‍රියදේට ගැටීමක්ද, ප්‍රියාප්‍රියාතර මැනීම නිසා ඇති වෙන මෝහයක්ද, මේ තුනෙන් කොයික වුණත් තුනම එකටම සිද්ධ වෙනවා. තුනම එකටම සිද්ධ වීමත් සමග සම්බන්ධතාවයක් හිතේ අලුතෙන් උපත ලබන මේ හිතේ අලුතෙන් උපත ලබන සම්බන්ධතාවයට මාගදී භාෂාවෙන් කිව්වා සමුදය කිය. සමුදය සම්බන්ධතාවයක් උපත ලබන මේ සම්බන්ධතාවය උපත ලැබුවට පස්සේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ සම්බන්ධතාවය අලුතෙන් උපත ලබන එකක්, ඒ අලුතෙන් උපත ලැබූ සම්බන්ධතාවය සදාකාලික නැහැ. සබ්බේ ධම්මා අනත්තා. එනිසා සමුදය අලුතෙන් උපත ලැබූ මොහොතේ පටන්ම එක වැය වෙලා යම් වෙලාවක් තුළ ඒකේ ශක්තිය ගෙවිලා සමුදය ධම්මාවා භය ධම්ම. එතකොට මේ සියලුම පින්වතුන් සියලුම පුතග්ජන පුද්ගලයා මේ ජීවිතයේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා ඔය ඇහැ කන නාසය දිවකය මන කියන හයට ආහාර සපයන්න ඕනේ. ආහාර හතර වර්ගයක්ම සපයන්න වෙනවා. ඒ ආහාර වර්ග හතර විඥාන ආහාර, සම්පස් ආහාර, මනෝ සංචේතන ආහාර සහ කබලීකාර ආහාර. ඒ ආහාර හතර නිසා තමයි පුද්ගලයා තුළ මේ ජීවිතය පවත්වාගෙන යන්නට පාන පිහිටවන. මේකට කිව්වා පාන යකි. පානය කරනවා. ඒ කියන්නේ ඇහෙන් රූප, ලස්සන රූප, ප්‍රිය රූප දැක්කහම ඒ රූපය පානය කරලා යම් ආහාරයක් ලබා ගන්න. කනිනුත් එහෙමයි, නාසයනුත් එහෙමයි, දිවනුත් එහෙමයි, කයනුත් එහෙමයි, මනසනුත් එහෙමයි. එහෙමනම් මේ දොරවල් හයෙම කරන්නේ මේ පානය කිරීම. ඒ නිසා මෙහෙම පානය කිරීම නිසා සත්‍යයන්ට බුද්ධයන්ට කිව්වා පාණී. ඒ පාණී කරන්නේ නැත්නම් එතෙන්දී ඒක ඒ බුද්ධයා පණ ඇති කෙනෙක් නෙමෙයි. දැන් අපි හිතමු කෙනෙක් මැරුණා, ඒ බුද්ධයා තුළ ඇහැ තියෙනවා, කනක් තියෙනවා, අපි දන්න ඔය ඇහැ කන නාසය දිවකය මේ සියලුම අංග අර මැරෙන බුද්ධයා තුළ තියෙනවා. හැබැයි ඒ බුද්ධයා ඔය ඇහැ පාවිච්චි කරලා අර රූප පානය කරන්නේ, අර කන පාවිච්චි කරලා අර ශබ්ද රූප පානය කරන්නේ, අර නාසය දිවකය තුන පාවිච්චි කරලා මේ ගාන ගන්ධ දිවහා රූප පානය කරන්නේ. එයාගම මන පාවිච්චි කරලා ගන්ධ රූප පානය කරන්නේ. ඒ පානය නොකරන නිසා පණ නැහැ, පණ නැති නිසා පානය කරන්න බෑ. අපි ඒකට කියනවා දැන් අර ශරීර පුද කලේබරය. හැබැයි ඒ කලේබරේ තාම තියෙනවා ඔය කියන ඇහැ කන නාසය දිවකය මන. එහෙමනම් දැන් කාට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන, අපි මේ ජීවිතය පවත්වාගෙන යනවා කියන්නේ ඔන්න ඔය ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කනින් මනින් කියන දුර්වල හැම මේ පැවැත්ම පවත්වාගෙන යන්නට අලුතෙන් මේ පානය කිරීම නිසා මේ ලෝකය බාහිර ලෝකය පානය කිරීම නිසා අලුතෙන් සම්බන්ධතාවයන් ඇති කරගෙන යන ඒක ඵලයක්. හේතුව තමයි පානය කිරීම, ඵලය තමයි ඒ පානය කරන්න අපි උපාදානය කරගන්න. අර පංචස්කන්ධයක් බාහිරව අපි උපාදානය කරගන්න. ඒ නිසා ඒ උපාදානය කරගත්තට පස්සේ සම්බන්ධතාවයක් ඇතිවීමට එහා ගිහිල්ලා ඒ පුද්ගලයා බැම්මකට බැඳුනි. බැම්මකට බැඳුනි. මේ බැම්ම බැනුනාම ඒක බොහොම හිතකර තත්ත්වයකටපත් වෙනවා. එහෙම නැත්නම් ශක්තියක් වගේ ලැබෙනවා. දැන් එතකොට ඔය බැම්මකට බැනුනාම මේ පුද්ගලයාට මේ බැම්ම නිසා බර ඇති වෙනවා. බර කියන තතිය පුද්ගලයා තුළ තියෙන්නේ ඔය උපාදානය කරගෙන ඒ බැම්මට බැඳුණු නිසායි. දැන් තමන් ඕනෑම බැම්මක් ගැන කල්පනා කරලා බලන්න පුළුවන්. මේ බැම්ම තමන්ට යම් මේ පැවැත්ම පවත්වාගෙන යන්නට පුළුවන් ආකාරයට යම්කිසි සහනයක් සුවයක් දෙනවා තාවකාලිකව. ඒක කියන ආමිෂ සුවය. හැබැයි මේ බැම්ම බරක් වුණාට පස්සේ මේ බැම්ම තමන් කොයි වෙලාවෝ මේ බැම්ම කඩලෑයිද කියන මේ අනිමි වෙයිද, මේ උපාදානය කරගත්ත දේ තමන්ට නැති වෙයිද කියන බය පුද්ගලයා තුළ ඇති වෙනවා. එහෙමනම් මේ පුද්ගලයා තුළ මේ බය ඇති වෙන්නේ මේ ජීවිත බය, මරණ බය නැති වෙයි කියන බය ඇති වෙන්නේ මෙන්න මේ සම්බන්ධතාවයක් ඇති කර ගැනීම හේතුව කොට වෙනවා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම මේ තමන් දැන නොගෙනම මේ ඇහැ කන නාසය දිවකය මන විනවලා විඳවලා මැන මැන මේ යම් ආකාරයකට අලුතෙන් ඔය පානය කරන්න කටයුතු කළාම අලුතෙන් සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒ නිසා පංචස්කන්ධයේ උපාදානය කරගන්නවා. මේ ක්‍රියාවලිය නිසා පුද්ගලයා අර උපාදානය කරගත්ත පංචස්කන්ධය තමන්ට අයිති දෙයක් නොවන නිසා ණයගන දෙනුවකට පැටලෙනවා. මේක තමයි ඊට පස්සේ හැමදාම ඉදිරියට කරන්නේ ඔය ගත්ත ණය ගෙවන්න වෙනවා, ණය බේරන්න වෙනවා, ණය ගෙවන්න ණය බේරන්න කරන්න වෙන්නේ නැවත නැවත යලි යලි පංචස්කන්ධය අලුතෙන් උපාදානය කර ගැනීමයි. ඒ නිසා එක ණයක් ගෙවන්න කටයුතු කරනකොට ණය දෙකක් තුනක් අලුතෙන් ණය වේ. මේ සංසාර ගමන මෙන්න මේ ආකාරයටයි සෑම කෙනෙකුටම මේ සම්බන්ධය පටිච්ච සමුප්පාද ධර්මයේ ක්‍රියාත්මක වෙලා අවිද්‍යා මූලයෙන් මේ ගමන දිගින් දිගටම දිගින් දිගටම පවත්වාගෙන යන්නේ. මේකට කිව්වා යායන් තණ්හා පෝනෝ භවිකා තත්‍ර තත්‍රාභිනන්දනී කියලා. එදා අභිනන්දනයක් ලබනවා අර අලුතෙන් උපාදානය කරගන්නා සියලුම දේවල් පිළිබඳව. පුතග්ජන පුද්ගලයාට වටින්නේ සාරවත් බවසේ පේන්නේ, ඒ වගේම පුත පිරෙන්නේ මේ පංචස්කන්ධය අලුතෙන් උපාදානය කරගත්ත තරමටයි. ඒ වගේම මේ ඇහැ කන නාසය දිව කය කියන පහ බාහිර ලෝකේ අර පිනවා පිනවා අර පානය කරන්න වැඩියෙන් පුළුවන් අවස්ථාව ලැබුණු තරමට. ඒ නිසා මේ පානය කිරීම නිසා මේ අලුතෙන් පංචස්කන්ධය උපාදානය කර ගැනීම නිසා උගුලකට අහුවෙන බව ඒ පුද්ගලයාට පේන්නේ තේරෙන්නේ නැහැ. උගුල තමයි අර සම්බන්ධය අලුතෙන් ඇති සමුදය ගිහිවි. මේක නිසා පුද්ගලයා මේ සංසාර සම්බන්ධතාවය ඇති කරගන්නවා. ඒකට කිව්වා සංදි වෙනවා. සංදි කිව්වේ ඒකයි. මේ සංදි කියන වචනෙට අමතරව බුද්ධ දේශනාවේ තියෙන බද්ධ. බද්ධ වෙනවා කියන්නේ සංදි වෙනවා කියන්නේ එකම අර්ථය. දැන් මේ බද්ධ වීම නිසා සංදි වීම නිසා තමන් නොදැනම තමන් ඔටු වෙනවා, වටේකට අහු වෙනවා. ඒක නිසා සංවට්ටය තමන්ම සකස් කරගන්න. මේ සංවට්ටය කියන්නේ රාග බැම්මක්, ද්වේෂ බැම්මක්, මෝහ බැම්මක් තමන්ම හදාගෙන ඒ බැමි තුනේ මේ සංසාර ගමනට ඇලීම. මේ බැමි තුන හදාගන්නේ තමන් කැමැත්තෙන්ම බැඳෙන්නේ තමන් පටිච්ච වෙන්නේ කැමැත්තෙන්ම තමන් සමුදය උපදවාගන්නේ කැමැත්තෙන්ම තමන් එකට ඡන්දයක් කැමැත්තක් ඉච්ඡා තියෙන්න ඕන. ඒ අනුව මේ සංවට්ටයෙන් මිදී නිදහස් වෙන්නට බෑ. ඒ නිසා අර වටේ කඩාගන්න බෑ, විවට්ට කරන්න බෑ. ඒ නිසා මැදට වෙලා වටේ කකා මැද කකා ඉන්න වටේ කඩන්න බෑ. මේක තමයි මේ සංසාර ගමනේ ක්‍රියාකාරීත්වය. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් බුදුහාමුදුරුව විග්‍රහ කරලා දේශනා කරලා පැහැදිලි කළා. ඉතින් ඒ නිසා සෑම පෘථග්ජන පුද්ගලයෙක් විසින්ම මේ පැවැත්ම සකස් කරගෙන යෑම සඳහා, පවත්වාගෙන යෑම සඳහා සෑම පුද්ගලයෙක් විසින්ම සකස් කරගත්ත වටයක්, සංවට්ටයක්, අර බැමි තුනකින් ඈඳිච්ච බැමි තුනක් ඒ පුද්ගලයා විසින්ම සකස් කරගෙන හදාගෙන ඒක හොඳයි, වටිනවා, සාරයි, ප්‍රියයි, මනාපයි, නිහිරි කියලා ඒකෙන් මේ ගමනට බැඳිනවා. ඒ නිසා ගමන යනවා, මේ සංසාර රිය ගමන පාත්වගෙන යනවා. ඒකෙන් නිදි නිදහස් වෙන්නට ක්‍රමයක් නොදැන. මේක තමයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ඔයාගෙන අලුතෙන්ම දේශනා කරන ලබන අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විවරණය විග්‍රහය. එනිසා මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විවරණය තේරුම් ගත්තට පස්සේ මේ වටේ කඩලා ගන්න මේ බැමි තුන උදුල්ල කපලා අස් කරලා ගන්න ක්‍රමයක් සියලු විදුවලු ඔයා දැනගන්නවා. ඒක වැහිලා යටපත් වෙලා තිබුණු ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි වටෙන වැලකින් පෙළකින් විග්‍රහ කර තියෙන විභංග ප්‍රකරණේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය ඇතිය. එතෙන්දි කරන්නේ මේ භව සකස් වීම, මේ බැම්ම සකස් වීම, මේ සසර ආක්‍රමණයට හේතු මුල තමයි අර සම්භව භව සකස් වීම. එනිසා මේ භව උදුරා ගමන්නට කටයුතු කරනකොට මේ ආදී නව අවස්ථාවක් විග්‍රහ කරලා තියෙනවා. ඒ ආදී නව අවස්ථාවෙන් ඕනෑම අවස්ථාවකදී මේ භව උදුරා ගන්න පුළුවන්, භව නිරෝධ කරන්න පුළුවන්. අවිද්‍යා නිරෝධෝ භව නිරෝධෝ, සංකාර නිරෝධෝ භව නිරෝධෝ, විඥාන නිරෝධෝ භව නිරෝධෝ, නාම රූප නිරෝධෝ භව නිරෝධෝ, සලායතන නිරෝධෝ භව නිරෝධෝ, පාච නිරෝධෝ භව නිරෝධෝ, වේදනා නිරෝධෝ භව නිරෝධෝ, තණ්හා නිරෝධෝ භව නිරෝධෝ, උපාදාන නිරෝධෝ භව නිරෝධෝ, භව නිරෝධෝ ජාති ජරා මරණ නිරෝධෝ. එයන්ව ඒවමේතේ සං ධම්මානං සමුදයෝ බෝධ. මේක ටිකක් ගැඹුරු තැනක්. නමුත් මෙතන අපි අර අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය තේරුම් නොගත්තොත් ඒක වචන වලකට පද වලකට පද පරණ ලෙස සීමා කරගෙන වචන වල පාඩම් කරගත්තොත් කිසි කෙනෙකුට මේ සමුදය නිරෝධ කරන ක්‍රමය මාර්ගය ප්‍රතිපදාව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එනිසා මේක වචන පිළක් පද වැලා කටපාඩම් කරන ගන්න දෙයක් නෙමේ. තමා තුළින්ම මේ සංකේතන නිරෝධ කරන ආකාරය තේරුම් ගන්න ඕන. එනිසා දැන් රූප සංකේතන ඇහැට ලැබෙන රූපාර ආරම්භණය නිසා ඇතිවන රූප සංකේතන, කනට ආරම්භ ශබ්ද සංකේතන, නාසයට ආරම්භ ගන්ධ සංකේතන, දිවට ආරම්භ රස සංකේතන, කයට ආරම්භ කොට්ටබ්බ සංකේතන, මනසට ආරම්භ ධම්ම සංකේතන. සංකේතන තම මේ සංඥා සංකාර බවට පත් වෙලා, චේතනාවක් බවට පත් වෙලා, උද්දේයව වට කරලා පුදු කරලා ඉර කරලා අල්ලගන්නේ අර උපාදානය සිද්ධ වෙනවා. ඒක නිසා මේ සංකේතන කරන්න තමන් තුළ යම් ප්‍රිය මනාප බව තියෙනවා. ඒ ප්‍රිය මනාප බවට ඇලෙන්නේ ඒ දේ ඒ ප්‍රිය නැවත නැවත ආස්වාදනය කිරීමේ කැමැත්තක් බුද්ධයා තුළ, පුතග්ජන බුද්ධයා තුළ තියෙනවා. මේ පුතග්ජන බුද්ධයා තුළ ලෝක ආස්වාදයක් ලැබීමේ කැමැත්තට අපි බුද්ධ දේශනාවේ කියනවා ආමිෂ සුවය කියලා. ආමිෂ සුවය. නමුත් ආර්යයන් වහන්සේ කෙනෙක්, මේ මඟ දැනගත්ත කෙනෙක්, මේ පෘථග්ජන තත්ත්වයෙන් මිදෙන්නට උත්සාහ කරන, අරිය පරිශ්‍රණයක් කරන කෙනෙක්, මේ මනෝ සංකේතන වගේම චක්කු සංකේතන, සෝත ගාන ජීවහා මනෝ කාය කියන මේ ආයම ඒ සංකේතන හයම දිගේ රව ගහන්න නෑ, ලෝඩ ගහන්න නෑ, මේක නිත්‍ය නෑ, සුඛ නෑ, අත් නෑ. එනිසා මේක අනිත්‍යයි, දුක්ඛයි, අනත්තයි කියන තත්වය යථාභූත ඥාන දර්ශනේ දැකගන්න. මේ නිත්‍ය වුණොත් තමා දුක. යද නිත්‍යං තං දුක්ඛං. ඒ දුකට පත් වුණොත් තමා යං දුක්ඛං තද නත්තං. අනාත්ම වෙන්නේ මේ අනාත්ම වෙන්නට හේතුව මේ නිත්‍යයේ සුඛයේ අත්‍යසේ මේ පංචස්කන්ධය උපාදානය කරගැනීම. එහෙම නැත්නම් ඒකම මම ඒකෝ අහමත්මි ඒසෝ මේ අත්ත. ඒ අනුව මේ බුද්ධ දේශනාවේ පරය අර අනිත්‍ය අනුපස්සනා කරලා මේ සංකේතනා නිරෝධ කරන්නට ප්‍රායෝගිකව කළ යුතු දේ කළ හැකි එකම දේ අනිත්‍ය අනුපස්සනා කරලා අර හිතේ ඇතිවන සංකේතනාව දිගේ රවුම් ගැනීම නවත්තන්න අර නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්න. මේ නිත්‍ය සංඥාව මේ අනිත්‍ය අනුපස්සනා කිරීම ඒ වගේම දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව ප්‍රහාණය කරන්න ඕන. අනත්ත්‍ය අනුපස්සනා කරලා අර්ථ සංඥාව හිතෙන් අයින් කරන්න ඕන. පද හතයි. මේ අනිත්‍ය දුක්ඛ අනත්ත්‍ය මෙනෙහි කරලා නිත්‍ය සුඛ අනත්ත්‍ය අයින් කරන එක අපි මේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඉදිබඳව 55 ආකාරයකට අපේ හිතට මේ සංකේතනා එන්න පුළුවන්. ඒ නිසා අපි එකක් විතරක් ගත්තොත් මේ රූප මේ රූපේ අනිත්‍ය බව මෙනෙහි කරලා රූපේ නිත්‍ය බව අයින් කරනකොට මේ රූප අතීත රූප හැටියට එන්න පුළුවන්, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, කටුක රූප, අජ්ජත්තික රූප, බාහිර රූප, මේ ආකාරයට 11 ආකාරයකට පෘථග්ජන හිතකට ඔය සංකේතනා රූපය ගැන එන්න පුළුවන්. වේදනාව ගැන ඔය ආකාරයටම අතීත වේදනා සංඥා සංකාර මෙම දුර ළඟ සියුම් ගැන අධ්‍යාත්මික බාහිර හැටියට 11 ආකාරයකට වේදනා ඒ වගේම සංඥා සංකාර විඥාන පහම 55 ආකාරයකට මේ සංකේතනා ඇති වෙලා සම්බන්ධතාවයක් හිතට විහිදෙනවා. අර බැඳීමක් බැම්මක් සකස් වෙනවා, බල සකස් වෙනවා. ඒ නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන මේ හිතේ ඒ වගේ බැම්මක් අලුතෙන් සමුදය අලුතෙන් සකස් වෙන්නට එන අවස්ථාව. ඒ අවස්ථාව හොයාගන්න. මේ අවස්ථාව තමන් විසින්ම තමා තුළින්ම දැකගන්න. මේ අවස්ථාව අවස්ථා තුනක් හැටියට තියෙනවා. ඒ අවස්ථා තුන තමා හේතු. ඒ අවස්ථා තුන ප්‍රියදේට ඇලීම කියන තණ්හාව, රාගය, ආසාව, අවශ්‍යතාව නිර්ණයේ එක පැත්තක තියෙනවා. ඒක තමා සියලුම පුද්ගලයන් උත්තරයෝ වැඩින්නේ. ඒක තමා සියලුම බුද්ධයෝ පංචස්කන්ධය උපාදානය කරගන්න. නමුත් ඒ තණ්හාව නිසා, ඒ ආසාව නිසා, ඒ බැඳීම නිසා, ඒ ප්‍රියදේට ඇලීම නිසා තමන් උදුලට අහුවෙන බව, කොටුවන බව, තමන් තුළ සම්බන්ධයක් සිදුවන බව, තමන් සංසාරයේ අතරමං වන බව පුද්ගලයෝ දන්නේ. ඒ නිසා ඒක වටිනවා, හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා ඒ ප්‍රියදේට ඇලීම පුතර්ජන බුද්ධයාගේ ගතිය. ඒ නිසා ඒ බුද්ධයාගේ ආස්වාදය විඳිනවා. ආදීනවය දකින්නේ නෑ, දැකගන්න බෑ. ඒ දැකගන්න බැරි ඒ පුත්‍රයා තුළ ඒ ආස්වාදයේ අර ආදීනව යටපත් කරලා ආස්වාදයේ මතුවෙන නිසා ඒකට කියනවා මත් වීම. ඒ නිසා ඒ පුත්‍රයා මත් වීම නිසා ආස්වාදයේ විල විලිනවා, දන්නේම නැහැ, සමුදේ බිහි වෙලා තමන් බැම්මකට අහු වෙනවා, පොදු වෙනවා, සම්බන්ධයක් ඇති වෙනවා, සංසාර ගමනේ අතරමං වෙනවා. ඒ නිසා මේ ගමන ඉන්නියෙම යන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ප්‍රිය මනාප විහිදි කියලා අපි උපාදානය කරගත්තදී ඉතින් අල්ලගත්තදී අතින් හෝ පැටලින් හෝ ක්‍රියාවෙන් හෝ සිටින් හෝ අගත්තදේ මේ පැත්ම තුළ මේ ලෝකයේ බ්‍රමණයවීම නිසා පැරැතිීම නිසා කාලය වෙලා ගතවීම නිසා අපි දන්නව නැතුව මේ දේ විපරිණාමයට පත් වෙනවා, අන්‍යතාභාවයට පත් වෙනවා. සම්බේ මේ පියෙහි මනාපෙහි නානාභාවෝ විනාභාව. ඒ හැම දෙයකම නියත ධර්මතාවය විනාශභාවයට පත් වෙනවා. අර සම්බේ මේ පියෙහි මනාපෙහි. එතකොට අර පුද්ගලයා තුළ මේම අනිත්‍ය බව තේරුම් ගන්න බැරි, මේක විපරිණාමයට පත් වෙන බව තේරුම් ගන්න බැරි, මේ ආස්වාදයේ නැති වෙලා යනකොට ඒ පුද්ගලයාට දුකක් ඇති වෙනවා. මෙන්න මේක තමයි දුක. දුක එහෙමනම් ඵලය. ඒ දුක යම් කිසි කෙනෙකුට දැඩිව දැනෙනකොට, ඉවසන්න බැරි වෙනකොට ඒ පුද්ගලයා තුළම ද්වේෂය, දෙවි වේෂය, පටිගය, තරහ, වෛරය, ක්‍රෝධය ඇති වෙනවා. ඒ ද්වේෂය, වෛරය, ක්‍රෝධය නිසා ඉදවන බලවත් බැම්මකට සම්බන්ධතාවයකට පුතන් වෙන පුද්ගලයා පත් වෙනවා. ඒ නිසා මේ සියලේ කැලේනවා කියන රාගය නිසා, අපේ දේවල් ගැන කියන ද්වේෂය නිසා ඒ පුද්ගලයාට මානසික දුවා වෙනවා. ඒක කියනවා මෝහය කියලා. ඒ නිසා මේ මෝහය කියන බලයේ කියන කාර්යය උපදින පුද්ගලයා රාගයෙන් විශ්ේෂයෙන් කටයුතු කරනවා. රාගයෙන් විශ්ේෂයෙන් කටයුතු කිරීම කියන හේතුව නිසා මෝහය උපදින. ඒ නිසා මේ රාග දේශ මෝහ කියන තුනම විපර්යම දෙවියන් හිතේදී වර්තමාන මොහොතේදී උපකලාවන වේවා. ඉතින් මේ වේදනාවේ විපර්යම දෙවියන් හිතේදී කියන මේ ධර්මයේ මොහොතේ මේ මාර්ගයේ මාර්ග දෙකකට කරියාව නිරන්තරයෙන් කරනවා. මේ තමයි වර්තමාන මොහොතේ සාදු සාදුකාරයන් දැන් මේ අවිද්‍යාවන්ගේ පැතිරෙන විපාක කර්මයේ වචන වලින් විචාර වල තියෙනවා විමානියෝ දෝෂයන් වල එවැනිම මේ අවිද්‍යාවන්ගේ පැතිරෙන උත්පාද විචාරයට විරුද්ධ වූ කුසල මූල කුමුණුතුන උදුරා ගමන ක්‍රමයේදී කුසල මූල නිද්දේශය ඇතුළත විචාර කරලා කියනවා බුද්ධංග ප්‍රකරණේ මහරංග ඒක නිසා කවුරු තේරුම් ගන්න ඕන මේ අවිද්‍යා මූල පටිච්චසමුප්පාද විග්‍රහයේ විග්‍රහ කරලා තියෙන වචන වලින් ඒ වගේම කුසල මූල නිද්දේශයේ විග්‍රහ කරලා තියෙන වචන පදවැල් වලින් මේ පදවැල් වල මේ පදවැල් වල ඔය කියන ධර්මයේ නැහැ ඔය කියන සියලුම වැරදි සිද්ධ වෙන්නේ හිතේ ඔය කියන වැරද්ද හිතෙන් විදී නිදහස් වෙන්නේ හිතෙන් ඔය කියන නිවැරදි ක්‍රමය අනුගමනය කරගත්තොත් පමණයි. තමන් විසින් තමන් සඳහා මේ ක්‍රම දෙකම මේ දෙපැත්තම ප්‍රකාවියම අවිද්‍යා මූල විග්‍රහය අවිද්‍යා මූල නිර්දේශය හැටියට තේරුම් ගන්න ඕන පටිච්චසමුප්පාද විග්‍රහය කුසල මූල නිර්දේශය එහෙම නැත්නම් මේ කුළු මුල් තුන ගලවා අස්කරණ ඇති විග්‍රහ කරලා තියෙනවා ඒ විග්‍රහය වචන පදවල වලින් තේරුම් අරගෙන ඒවා තමා තුළින් අධ්‍යක ගන්න ඕන අත්විඳ ගන්න ඕන ඒ නිසා මේක මේ වචන ටිකක් පදවල ටිකක් විතරක් කියවුවට හෝ පාඩම් කරාට හෝ පිළිබඳව නිවැරදිව හොයලා බලලා මේ අරමුණු හය පිළිබඳව අපි අනුගමනය කළ යුතු නිවැරදි ප්‍රතිපදාව තේරුම් ගැනීම තමයි ඔය සතර සතිපට්ඨානය පූර්ණ වෙන්නට සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්න උපකාර වන මාර්ග පින්වතුනි මේ වචන ටික දැනගන්න ඕන හැබැයි ඒ වචන ටික දැනගත්තොත් විතරක් මින්ගන්වගේ නියුක්ත වෙන්නේ නැහැ ඔය වචන වලින් කියලා තියෙන හැම වචනයකින්ම යම් දෙයක් අලුතෙන් නිර්මාණය වෙනවාදවස් වෙනවා හිතේ ප්‍රජානනය වෙනවා මේකට කියනවා පජානාව දැන් බුදුහාමුදුරුවෝ භාවනාව පිළිබඳව දේශනා කරලා තියෙන සියලුම සූත්‍රවල මහාතරගතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය කායගත සූත්‍රය නිර්මාණ සූත්‍රය ආහුවාද සූත්‍රය මේ ආදී වශයෙන් සෞභක් සූත්‍ර තියෙනවා ඒ සියලුම සූත්‍රවල පළවෙනිම අවස්ථාව පියවර පජානාති පජානාති කියන්නේ තමන්ගේ හිතේ ප්‍රජනනය වෙන බව අලුතෙන් නිර්මාණය වෙන බව සකස් වෙන බව තමන් විසින් තේරුම් ගන්න ඕනේ ඒ ප්‍රජනනය වෙන බව තේරුම් ගත්තේ නැත්නම් ශික්ෂණය වෙන්න බෑ හික්මේ වෙන්න බෑ ඒ නිසා දෙවෙනි පියවර ඒ ප්‍රජනනය වෙන බව දැක්කාම ඒක ආනපාන කළාම සික්කති කියන තත්ත්වය පත් වෙනවා ශික්ෂණය ශික්ෂණය වීම නිසා යම් ආකාරයක සංවර වීමක් සිද්ධ වෙනවා ඒ සික්කති කියන එක දිගටම ඒ ශික්ෂණය කරමින් ආනපාන සතියේ පිටා අතීතු කරනකොට විහරති විහාරස්මිති කියන විහාරය කියන්නේ වාසය කිරීම තැන කෙලෙස් වෙන් කර කර හරමින් වාසය කරන තැනට කියනවා විහාරය විහාරය විහාරති කියන්නේ තමන් මේ තමන්ගේ හිතට අරමුණ වන කෙලෙස් වෙන් කර කර අස්කරනවා නම් ඒක විහරති විහාරස්මිති එහෙමම පුද්ගලයාට පුළුවන් බලන්නට මේ තමන්ගේ හිතේ අරමුණ අරමුණු යම් ආකාරයක සම්ප්‍රජනනය වෙන අරමුණක් නම් සම්බන්ධතාවයක් අලුතෙන් උපදින දෙයක් නම් ඒ ක්‍රියාව නොකර අත්හරිනවට කියනවා සම්පජානකාරී හෝති. මේ සම්ප්‍රජනනය වෙන දෙයක් අලුතෙන් හිතේ වර්තමාන මොහොතේ පටිච්ච වීම නිසා පටිච්ච නූම සම්ප්‍රජනනය වෙන්නේ නැහැ. පටිච්ච නූම සම්ප්‍රජනනය වෙනවා. ඒ සම්ප්‍රජනනය වෙන හේතුවක් දැක්කාම ක්‍රියාව නොකර ආනපාන කළොත් අර තරහ කාපු වෙලාවේ අපි ඒ තරහ හිතෙන් අස් කළා මෙත්තානුසතිය ගත්ත ගමන් මේ සම්පජානකාරී. ඊට පස්සේ මේ තරහ තමන්ගේ නිච්ච වෙලා සුක වෙලා අත්ත වෙලා කියන මුල් වැහගෙන තියෙනවා. ඒ නිසායි මේ දුක. ඒ නිසා මේ තමන්ගේ හිතේ තියෙන නිච්ච සුකාත් ඉවත් කරන්න අනිත්‍ය දුකානත් මෙහි කරන්න ඕන. මේක තමයි සම්ප්‍රජානකාරී වූ මේක තියෙන වචන තුනක්. සම්ප්‍රජනනය වෙන ක්‍රියාවලි ඒ ක්‍රියා නොකර නකාරී හෝති කියන තත්ත්වයෙන් මිදී ඉඳා. ඒ අනුව ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ආනාපාන සති සමාධියේ පිහිටලා අර පජානාති සික්කති විහෙරති සම්ප්‍රජානකාරී හෝති වෙන්නේ. ඒ අනුව එය නැවත නැවතත් තමන් අතින් මේ ප්‍රජනනය වීම නැවතුවලුගේ බලන්න පච්ච වෙක්කති කියන ප්‍රත්‍යවේක්ෂාඥාන තියෙනවා. ඇති කරගන්න පුළුවන්. මේ අනුව කායේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව වැඩිලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ වෙලා සත්‍යබුද්ධංග ආරියස්ථාංග මාර්ගයේ වැඩිලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා දින්නම් පලානම් අධිගතා වූ අනාගාමී වූ අරහත් මඟ ඵලය පූර්ණ වෙනවා කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ තමන්ගේ හිතේ අරමුණ වන අරමුණ වැරදි නම් තමයි මේ සංසාරයට බැඳිලා ඔය ගමන මේ රිය ගමන අපි පාත්වගෙන යන්නේ. මේ බැමි තුනකින් ඔය සංසාර රිය ගමනට පුද්ගලයා බැඳෙනවා. බැමි තුන බාන් තුනක්, රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුන බාන් තුන කපන්න නිදහස් වෙන්න කටයුතු කරන පුද්ගලයාට කියනවා නිබ්බිදා. මේ බැමි තුනේ බැමිතුන කපල නිදහසීම නිබ්බාන. එනිසා මාගදී භාෂාවේ මේ නිබ්බාන කියන්නේ මේ බාන් තුන කපල නිදහස් වීම. ඒ නිදහස් වීමේ ක්‍රියාවලිය නිබ්බින්දති, නිබ්බිදා මේ ආදී වශයෙන් කියනවා. මේ නිබ්බිදා අනුපස්සනාව බහුලව කරනකොට මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා. නිබ්බින්දං විරජ්ජති, විරජ්ජං විමුච්ඡති, විමුක්ති ඥාන දර්ශනං හෝති, කීනා ජාති උචිතං බ්‍රහ්මචරියං පතං කරණීයං නාපරං ඉතත්තායාති පජානා. ඒකත් ඉතන කියන පජාන මගඵල ලැබූ බව තමන්ටම තමන්ට සාක්ෂාත් කරගන්න පුළුවන් කියන දර්ශන දේශනාව තමයි. ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන අරමුණු තමයි තමන්ව හොඳ අතට හෝ නරක අතට හෝ යොමු කරන්නේ. එනිසා නරක අරමුණු ප්‍රහාණය කරලා ඉවත් කරලා පස්ස කරලා අයින් කරන්න ඕන. න සේවිතබ්බ. ඒ වගේම නිදෙන නිදහස් වෙන විමුක්තියට උපකාර වන යහපත් අරමුණු ආසේවිතාය, භාවිතාය, බහුලීගතාය ඒවා සේවිතබ්බා අරමුණු. ඒවා යහපත් අරමුණු. ඒවා නිදෙන අරමුණු. ඒ නිසා මේ අරමුණු ඔය දොරවල් හයටයි අරමුණු වෙන්නේ. පරිමුඛං සතින් උපට්ඨිතා. පරිමුඛං කිව්වේ මුඛ හයක් තියෙනවා. දොරවල් හය. ඇහැ, කන, නාසය, දිව, කය, මන තමයි මේ දොරවල්. ඔය දොරවල් හය වෙන කාගේවත් පාලනේ නැහැ. තම තමන්ගේ පාලනේ තියෙන්නේ. ඒ නිසා මේ දොරවල් හයට අරමුණු වන අරමුණු ආශ්‍රය කළ යුතුද සතෝ අසුසති, ප්‍රහාණය කළ යුතුද සතෝ පසුසති. තමන්ගේ තීරණය. මේක වෙන කාටවත් තීරණය කරන්න වෙලාවක් එන්නේ නැහැ. වෙන කාටවත් කියන්නත් වෙන කාගේ අහලා මේක කරන්නත් මේක තමන්ම තේරුම් ගන්න ඕන. ඒක තමයි ධර්මඥානය. ඒක තමයි යථාභූත ඥාන දර්ශනය. ඒක තමයි මග්ගේ ඥාන දර්ශනය. ඒක තමයි කරණීය අකරණීය ධර්ම තේරුම් ගැනීම. ඒක තමයි ආන පාන අස්ස අස්ස සේවිතබ්බා අසේවිතබ්බා කියන වචන වලින් විග්‍රහ කරනවා. ඒ අනුව ඕනෑම කෙනෙකුට පුළුවන් සීල සමාධි ප්‍රඥා ත්‍රිචිකාම පූර්ණ කරගෙන ඒ සම්පත්තිය ලබලා මේ අනිත්‍ය දුකනත් තේරුම් අරගෙන සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගෙන මඟඵල ප්‍රඥා විමුක්තියට පත් වෙන්නට. ඒ අනුව අපි සියලුම දෙනා තේරුම් ගන්න ඕන මේ නිවන වැහෙන්නේ තමන් කරන වැඩවලින්. නිවන විවෘත කරගන්නත් පුළුවන් තමන් කරන වැඩ කටයුතු වලින්. මේ වැඩ කටයුතු අර වචනයෙන් ක්‍රියාවෙන් සිතුවිල්ලෙන් වචී කාය මනෝ කියන තීනි සුචර්ගානි අනුව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ අනුව මේ සෑම පින්වතෙක්ම කල්පනා කරගන්න ඕන මේ නිවන වහගන්නේ තමන්, නිවන විවෘත කරගන්න පුළුවන් වෙන්නේ තමන්. හැබැයි නිවන විවෘත කරගන්න නම් මේ ධර්මය, මේ ධර්ම මාර්ගය තේරුම් ගන්න ඕන. ධර්ම මාර්ගයේ ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් කුසල ධර්මම් අභිවර්ධති වෙන්න බෑ. අකුසල පජාති පහේන පහේනාති කියන ප්‍රහාණය කරලා ඉවත් කරලා අස් කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ ධර්ම දේශනා ඇහිය යුත්තේ, මේ ධර්මයේ තේරුම් ගත යුත්තේ, ඔය වචන කටවල් වචන පදවල් කටපාඩම් කරගත්ත තරමට ඔයේ වක්කත් මේ කියන ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වචන අවශ්‍යයි. හැබැයි සමාධියේ මේ ධර්මයේ දකින්නටම මේ පදවල් මේ වචන අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා හැටියට තමා විසින්ම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බව සෑම පින්නතෙක්ම තේරුම් ගත යුතුයි. ඉතින් ඒ අනුව මේ ධර්ම දේශනාව මූලික අරයක් හැටියට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ පටිච්චසමුප්පාද විග්‍රහය දෙපැත්ත අවිද්‍යා මූල විග්‍රහය, කුසල මූල නිර්දේශ විග්‍රහය දෙපැත්තම කිව්වා. ඒ අනුව මේ මඟඵල ලබන්නට උපකාර වන ප්‍රතිපදාව පූර්ණ කරගන්න ආකාරයක් විග්‍රහ කළා. මේක හොඳට දැනගෙන අනුගමනය කළොත් මඟඵල අදත් ලැබෙන්න පුළුවන්, එතත් ලබන්න පුළුවන්. බුද්ධෝත්පාද කාලය තුල නිසා අපිට අහගත් තින්නේ මේ ධර්මයේ තියෙනවා. මේ ධර්මයේ තියෙන තාක්කල් හැබැයි අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා නැතිකොට මේක වැහෙනවා, අවභාවිතයට යනවා. ඒ නිසා මේක හොඳටම තේරුම් ගත යුතු ධර්මයක්. දැන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙනෙකුට අහන්න පුළුවන්. ඕන කෙනෙකුට ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. පැත්ම තියෙනවා. 11:20 බුද්ධ පූජාව කියලා දාන්නේ 11:20. එනිසා පැත්ක කාලයක් තියෙනවා. ඕන පින්වතෙකුට ඕනම ප්‍රශ්නයක් විවෘතයි අහන්න පුළුවන්. මේ මේ ධර්ම දේශනාවට අදාළ නොවෙන්න පුළුවන් එක ප්‍රශ්නයක්. දැන් මේ අපි මේ ජීවත් වෙන්නේ ඉස්සෙල්ලා කරපු ණයගන දිනුවක් ගෙවන්න තමයි. දැන් මේ වැය කරන. ඔය වැය කරනකොට අපි හරියට යුතුකම වගකීම ඉටු නොකර අයිතිවාසිකම් බලාපොරොත්තු විතරක් තියාගත්තොත් මොකද වෙන්නේ? අපි දැන් මේ ජීවත් වෙන්නේ වැය කරන්න. දැන් දරුවෙකුට උගන්වන්නේ ණය ගෙවන්න. දරුවෙකුට නොමඟ මහජනමක කියා දෙන්නේ උගන්වන්නේ ඔක්කොම කරන්නේ ණය ගෙවන්න. දරු කියන වචනම ණය ගන්න. එතකොට දරුවට උගන්වන්නේ අපේ යුතුකම් වගේ කීම ඉටු කරන්න. දැන් අපි මේ දරුවගේ ආපහු යමක් අයිතිවාසිකමක් බලාපොරොත්තුවක් තිබ්බනම් මොකද වෙන්නේ? ආය යුතුකේ යුතුකම් වගේ කීම ඉටු කරනවා නම් කවුරුත් එක්කලා අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හරිනවා නම් අලුතෙන් ණය වෙන්නේ නැහැ. දැන් අර අම්මා කෙනෙක් කිව්වනේ ගන්දෝ නොගන්දෝ කියලා හිතුනේ මට මැනලද පුතේ කිරි දුන්නේ මමලු. ඔය අම්මා දරුවා අදලා තියෙන්නේ මොකටද? අයිතිවාසිකම බලාපොරොත්තුවක් ඇති. අද සියලුම දෙමව්පියෝ මේ රටේ විතරක් නෙමේ බොහෝ තැන්වල දරුවෝ හදන්නේ ඔය අයිතිවාසිකම බලාපොරොත්තුවක් තියාගෙන. එතකොට වෙන්නේ මොකද? අලුතෙන් ණය වෙනවා. එතකොට අර දරුවගෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක උපාදානයි. එතකොට අර දැන් Taman කොහේ ගියත් මොන ගතියක් හදාගත්තත් ආයි මොකද වෙන්නේ? අර දරුවගෙන් අයිතිවාසිකම් බලාගෙන ආයි එතනක උපදින. මේක තමයි මේ ණය ගන්න දෙනුනේ ටිකක් ගැඹුරු විදිහ. මේ වැඩි නුත් කැම්පේ විග්‍රහ කරන්න පුළුවන්. නමුත් ඔය කොහොමදම තේරෙනවා අපි සියලුම දෙනා යුතුකම් වගකීම් ඉටු කරනවා නම් සියලුම දෙනා අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හරිනවා නම් දැන් දරුවෝ යුතුකම් වගකීම් ඉටු කරනවා නම් දෙමව්පිය යුතුකම් වගකීම් විතරක් ඉටු කරනවා නම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් හිතෙනවද නැහැ. හැබැයි ඔය දෙපැත්තම දැන් දූ දරුවෝයි දෙමව්පියෝ ගුරුවරු ශිෂ්‍ය රජයන් මේ මහජනයා රජවරු අන්ත පාලකයෝ ඒ වගේම මේ සියලුම දෙපැත්තක් තියෙනවා ගනු දෙන්න හැම කෙනෙක්ම අද අයිතිවාසිකම් බලාපොරොත්තු ඉල්ලන යුතුකම් වගකීම් පැහැරගන්න. මොකද වෙන්නේ? ණය දෙන අලුතෙන් ණය. එතකොට ඕක නෙවෙයි ණය ගන්න ආයතන ඔයක වැඩි විදියට අර උපාදානය කරගෙන ඉපදෙනවා. මේක තමයි ගන්න තේනු පැටලෙන්නේ. ඒක තමයි රන්තෝ ජටා බයි ජටා ජටාය ජටා රන්තෝ කියන. හැම කෙනෙක්ම කරන්නේ අර කරුණු නොදන්නා නිසා ධර්මයේ නොදන්නා නිසා අවිද්‍යාත්මක බලාපොරොත්තු කියන තමයි ඔක්කොම දරුවන් දුගන්නන්නේ. ගුරුවරු ශිෂ්‍ය සියලුම දෙනා ඒක දෙනා එක පැත්තක් තිබෙනවා. දෙපැත්ත ඒක මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ සහ කායගතසති සූත්‍රයේ ආපු සත්තාරු සතිපට්ඨාන. සත්තාරු සතිපට්ඨාන. දැන් ඔයාට ඕන මේ වචන හතරක් තවුද්දා කරන්න. දැන් මේක කායානුපස්සනාව කිව්වොත් සම්පූර්ණ බුද්ධ ධර්මයේ විකුත්තිද. මේක තියෙන්නේ මොකද්ද? කායේ කාය අනුපස්සන. මේ මෙතන තියෙන්නේ කායේ කාය අනුපස්සන. දැන් අද බොහෝ භාවනා මධ්‍යස්ථානවල බොහෝ දේශකයෝ මේ ඔයලාගේ ඊයේ මේ වැරද්දම කළා. කයෙහි කය අනුව බලනවා කියන. අද මොකද පරිවර්තනය කළේ කියන්නේ? කයෙහි ඔතන කය කියන වචනය ඇත්තම නැහැ. කයට මාරුදි බාධාම දෙන ශරීර. මෙතන තියෙන්නේ කාය සබ්බ කාය පටිසංවේ ආය රතා සති සූත්‍රේ කාය 36 චතක සූත්‍රේ පිටාරයි. මොනවාද කාය 36? එක් සියලුම කාය කියන්නේ චක්කු කාය පටිච්චයන රූප කායට චක්කු විඥාන කාය උපදිනවා. මේ කාය තුනේ එක වුණාම සම්පස්ස කාය හැදෙනවා. මේ සම්පස්ස කාය නිසා ජනිත වෙනවා වේදනා කාය, වේදනා කාය නිසා තණ්හා කාය, තණ්හා කාය නිසා උපාදාන කාය ඇති. කාය හය එහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් හයෙන් ක්‍රියාකාරකම් සංකාර සංචේතන හය උපදලා ඒ ක්‍රියාවේ වේගය අලුතෙන් උපදින චක්කු කාය රූප කායට පටිච්ච උදින තමන් වේගයක් අලුතෙන් උපදින වේදනාවක් අලුතෙන් උපදින චිත්තා වේගයක් අලුතෙන් උපදින ඒ අලුතෙන් උපදින වේගය ප්‍රහාණය කරන පස්සනා කරන ඒ අලුතෙන් උපදින වේගය අනු එතකොට මේ බුද්ධ දේශනාවේ වචනයක් තියෙනවා අනු කියන සිංහල භාෂාවේ වචනයක් තියෙනවා අනු සිංහල භාෂාවේ නම් උපකොට කෑම මාගධි භාෂාවේ අනු කියන්නේ කොටස් නෙමේ අලුතෙන් ඇතුළට ගන්න එනනම් උපදින එකෝ උපදින්නට එනදී ප්‍රහාණය කිරීම අනුපස්සන දැන් බුදු දේශනාවේ වචනයක් තියෙනවා අනුසය අනුසය කියන්නේ අලුතෙන් ඇතුළට ගන්න දේ තාම කරගෙන නැහැ අනුසය අපිට නා අනුසයති කියලා අනුභව තව ඕන තරම් තියෙනවා අනුස්මෝදන දැන් මේ අනු කියන වචනේ මාගදී වචනයක් මිසක් සිංහල වචනයක් නෙමෙයි මේක හොඳට තේරුම් ගන්න ඕන අනු කියන වචනේ තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බැරි වෙනවා දැන් කාම සුකල්ලිකානු යෝගේ අත්ත පිළමත අනු යෝගේ ඔගේ අනු දෙක තියෙනවද නැද්ද කාම සුකල්ලික අනු යෝගේ අත්ත පිළමත අනු කියන්නේ ඒ කාම සුකල්ලික භව දිගටම අලුතෙන් පවත්වාගෙන යන්නේ අත්ත පිළමත අනු දිගටම අලුතෙන් පවත්වාගෙන යනවන වර්තමාන මොහොතේ දැන් අනුමෝදනා කරන අනුමෙවෙන් බව අනුපූරක අනුස්සති අනිපැත්ත අනුපස්සන අනිපැත්ත අලුතෙන් උපදිනදී අනු අස්ත නූපදවා ඉවත් කිරීම අනුස්සති අනුපස්සන දැන් මෙත්ත අනුස්සති අසුභ අනුස්සති ඒක අලුතෙන් කළ යුතුයි අර තරහ ඉවත් කරන්න මෙත්ත අනුස්සති කටින් රාගය ඉවත් කරන්න අසුභ අනුස්සති මෙනෙහි අනිත්‍ය අනුපස්සනා කරමින් නිත්‍ය සංඥාව අයින් කරන්න එනිසා මේ අනු කියන වචනේ බුද්ධ දේශනාවේ තේරුම් ගත්ත ගමන් අර ක්‍රියාවේ වේගය නිසා අලුතෙන් උපදින වේගය තමයි අපි මේ විඥාන ශක්තියක් හැටියට වේගයක් හැටියට වේදනාවක් හැටියට ඉදිරියට රවුම් අර අනර්ය පරිවර්තනයකට යොමු කරා. එතකොට ඒ අලුතෙන් උපදින වේගය මිස අපිට වෙන කිසිම දැන් පැයකට ඉස්සෙල්ලා වේගයක් උපදුනා තරහක් අරගෙන හරි එක රාගයෙන් දැන් වේගය ඉවරයි. දැන් අනුසය ආශය වෙලා. හැබැයි අපිට පුළුවන්කම තියෙනවා මේ අලුතෙන් ඇතුළු වෙන්න එන අනුසය අලුතෙන් ඇතුළු නොකරගෙන න අනුසේති වෙන්න. එතකොට මොකද වෙන්නේ? එතකොට කායේ කාය අර ප්‍රියාස වේගය නිසා අලුතෙන් එන උපදින්නට එන වේගය අපි දැකලා ඒ වේගය අනුපස්තනා කරමු. අලුතෙන් එන වේගය ප්‍රහාණය කිරීම. ඒ අලුතෙන් එන වේගයක් හිතට උපදින්නේ නැත්නම් වේදනාවක් අලුතෙන් උපදිනවා. ඊට පස්සේ වේදනාසු වේදනා අනුපස්තන. හැබැයි මේක දැන් කවුරුන් කියන කායකාරණ වර්තනා වේදනාන් වර්තනා චිත්තාන් වර්තනා ධම්මාන් වර්තනා කියලා සම්පූර්ණම බුද්ධ ධර්මයෙන් ඒ වචන ටිකෙන් විකෘති කරනවා. එනිසා මේක පැහැදිලිව කියන්න ඕනේ කායේ කාය අනුපස්සන වේදනා සු වේදනා අනුපස්සන චිත්තේ චිත්ත අනුපස්සන ධම්මේසු ධම්ම අනුපස්සන ඒක වචන වලින්ම විග්‍රහ කරලා තියෙනවා හැබැයි මොන්දට ඔය වචන වල ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කරලා ඔය කයගේ කයෙහි කය අනුබලෙන් කාය නෙමෙයි උතුම්. ඔකන සම්බ කාය කාය 36ක් කියන බව තේරුම් ගන්න. කාය කියන්නේ වේගයක් උපදින අලුතෙන් වේගයක් උපදවා ගන්න ක්‍රියාකාරකම් වලට සංකාර සංකේතන වලට කාය කියනවා. කාය ගතා සති සූත්‍රයේ මේක කියනවා. සම්බ කාය පටිසංවේදී හැටියට චක්ක සූත්‍රයේ තියෙනවා. අනවංශක සූත්‍රයේ තියෙනවා. ගිරිමානන් සූත්‍රයේ තියෙනවා. ඔක්කොගෙම තියෙනවා. ඒක වේදනා සු වේදනාන් පස්සන. දැන් අපිට අයින් කරන්න බැරි මොකද්ද සු කියන්නේ මොකද? අපිට ආමිෂ වූ සුවන් වූ ප්‍රිය වූ සුවේ. ඒක තමයි අමාරු. අපි දැන් තණ්හාංශය තමයි අමාරු. එනිසා ඒක වේදනා සු වේදනා නුපත්. අපිට දුක් වේදනා මෙච්චර අමාරු නැහැ. හැබැයි මොකද අමාරු? මේ ආමිෂ සු
පස්සේ මිහෙරෙtti සුඛ සංඥා පජහති කියන තැනයි. ඊට පස්සේ දැන් ඔය සමහර භාවනා ක්‍රම වලදී උගන්වනවා ඔය ඥානතෝ පසතෝ කියන එක. ඊළඟට ඒ එන සංඥාව, ඒ කියන්නේ ඒ වේදනාව, කාය කායනුපස්සනාව, ඒ පතර සතිපට්ඨානෙ නිරීක්ෂණය කරන්න. මේ නිරීක්ෂණය කිරීමයි ඊළඟට මේ දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති කියන දෙක අතර වෙනසක් තියෙනවද? ඒ සමාන
වෙනසක් තියෙනවා. දැන් නිරීක්ෂණය කිරීමක් නෙමෙයි පජාන. දැන් කියන හැම තැනකම ඔය කොයික වුණා පජාන. දැන් සබ්බාසෝ සූත්‍රයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ පජානාතිකේ විරුද්ධවට. ඒ වේගේ ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වේදනාව දිගින් තමයි යනවා. ඒක නිසා මේක හරියටම මේ නිරීක්ෂණය කරනවා කියන වචනේ වැරදි පරිවර්තනය. අලුතෙන් මේක ප්‍රජනනය වෙනවා. මාගදී භාෂාවෙන් මේ ප්‍ර කියන වචනේ සමතනකම යොදලා තියෙන්නේ අලුතෙන් නිර්මාණය වෙන ප්‍රජනන හිතේ මතු වෙනවා උතුම්නවා. ඒ නිසා ඒ වචනේ පජානාති කියන වචනේ මේ මාගදී භාෂාවේ බුද්ධ දේශනාවේ විශේෂයෙන්ම ඔය මේ කෙලෙස් ප්‍රහාණය කරගන්නට උපකාර වන සියලුම තැන්වල පජානාති ඔය නපජානාති අපජානාති පරිවර්තී විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ පජානාති පරිජානාති ඉතිවන් දින පරි මුච්ඡ අවසාන වශයෙන් දින පරික්ඛය රාගකේ ද්වේෂකේ මෝහකේ පරි මුච්ඡති පරික්ඛය මේ ඔක්කොම වචන ඔය කියන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරන කියන නිරීක්ෂණය කරන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ අලුතෙන් උපදින දේ හරියට දැනගෙන ඒක අපි ආනපාන කරනවා. ඒක ක්‍රියාව. නිරීක්ෂණය කියනවා කියන එක හිතෙන් කරන සිතිවිල්ල පමණයි. සංකාර උපේක්ෂා උපේක්ෂාවට එන්නේ නිරීක්ෂණය කිරීමෙන් කියන
එක තමයි සමහර අය මතයක්
තියෙනවා. ඔව් ඒ මතයෙන් පරිවර්තකෝ කියන්න පුළුවන්. නම් පාර ප්‍රායෝගික ඔය කියන නිරීක්ෂණය වෙන අදහසකින් වෙන තැනකට තමයි ත්‍රිපිටකේ කියන්නේ. දැන් චතුරාර්ය සත්‍ය විග්‍රහ කරද්දී ආර්යතාවතේ ද්වාදශාකම් පරිවර්තන ද්වාදශාකම් අන්න එතන තියෙනවා ඔය කියන නිරීක්ෂණ පරීක්ෂණ නිගමන. ඒ කියන්නේ දැන් චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය පරිඤ්ඤාතං පරිඤ්ඤය පරිඤ්ඤාතං පරිඤ්ඤාතං නිරීක්ෂණ පරිඤ්ඤය පරිච්ඡේ ඉදමනේ අවසාන වශයෙන් පරිඤ්ඤාතං ඒ වගේ පහතබ්බන් පහිය පහය පහතබ්බන් දෙ පහිය පහිය බාහිතබ්බන් දෙ බාහිත බාහිතං සත්‍යගතබ්බන් දෙ සත්‍යං ගරුණි සත්‍ය කරුණි මේ තමයි ද්වාදශාකාරම් ඉපයි. එතකොට කොතන හැම ආර්ය සත්‍යෙම පරීක්ෂණ නිරීක්ෂණ නිගමන තාංගිකේ තියෙනවා. ඒ පරීක්ෂණය වැඩගත් වෙන්නේ නිරීක්ෂණ නිගමන තුනම තියෙනවා නම් බලන්න. ඒ තුනම දැන ගැනීම තමයි පජාන. ඒ තුනම දන්නවනම් පජාන. දැන් සත්තරාණ කුසල සූත්‍රයේ පැහැදිලිව කියලා තියෙනවා මේ පජානාගතියාව තවටින්. මොකද වැඩි අභිඤ්ඤය අභිඤ්ඤය. දැන් මේක මම දැන් වෙන විදියකින් ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් කියලා දෙන්නම්. දැන් චක්කු කරණි දෙවෙනි එක මොකද්ද? ඥාන කරණි. තුන්වෙනි එක මොකද්ද? උපසමාය. හතරවෙනි එක මොකද්ද? අභිඤ්ඤය. දැන් චක්කු කරණි දැන් මේ හැම කීවතුන මේ අද මේ චක්කු කරණි අද මේ දහම් ඇස පාග ගන්න චක්කු කරණි. ඊට පස්සේ චක්කු කරණි තමයි තමන්ගේ දැන් නැනස තමන්ගේ දැන් තමන්ට මේ හිතලා නිවහල්ව නිදහස්ව හිතන්න පුළුවන් වෙන එක ඥාන කරණි. තුන්වෙනි එක තමයි උප සමාන ඇප කැප වෙලා උප කියන්නේ ඇප කැප වෙලා මේ සංගණි මේ සම්බන්ධතාවයේ නිදි නිදහස් වෙන අර පජානාති. ඒ තේරුම් ගත්තට පස්සේ තමයි අභිඤ්ඤායි අභිඤ්ඤය. ඊට පස්සේ තමයි සම්බෝධාය නිබ්බානාය සංපත්. මේක ඒ කියන්නේ චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්පත්ති කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ව පූර්ණ වන පරිපූර්ණ ප්‍රතිපදාව පිළිවෙත මම. ඒ කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කරපු දේවල් මේ වචන පමණක් නෙවෙයි. වචනේ නඩව කියලා තියෙන හැබැයි මේ එක වචනයක් ගත්තාම සුමාන ගානක් ධර්ම දේශනා කරන්න විග්‍රහ කරන්න විස්තර කරන්න ඉතුරු ක්‍රියාත්මක වන ආකාරය විග්‍රහ කරන්න විස්තර කරන්න එක වචනයක්. පරියාය පහම දල වශයෙන් හරි දැනගන්න. පරියාය කියන්නේ පරියාප්ති ධර්මය. පරියාප්ති ධර්මයේ මූල පරියාය ධම්ම පරියාය ආශ්‍රව සංවර පරියාය විශේෂයෙන් නිබ්බිද පරියාය නිබ්බිදා පරියාය සහ අනුධම්ම පරියාය පහ කෙනෙක් තේරුම් ගත යුතුමයි. මේ පරියාප්ති ධර්මයේ ප්‍රතිවේද කරන මේ පිළිවෙතක් ඇටියට අනුගමනය කළා ඵලයක් මඟ බලා ලබන්නේ. මේ ධර්මයේ නිකම් වචන ටික කියවා කියවන්නේ හරි මේක ඉගෙන ගන්න හරි ග්‍රන්ථ දූරයේ පිරවීම හරි උපාධිය ලැබීම හරි නෙමේ අවශ්‍ය. මේක ඕන වෙන්නේ ඔය නිබ්බානාය සම්මත්ති කියන තත්ත්වය. මේ ලියලා පිළිගන්නේ කිසි කෙනෙක් කාමරණ දෙන්නේ නැතුව. කවුද දුන්නේ? මේ පිළිවෙතට කියන්නේ නාන්නේ කියන. මේ ප්‍රශ්න තියෙන්නේ ආන්න ලියලා යවන්නේ ඉවම ඒවා. අවශ්‍යයි. අයියා නැගිටලා ආන්න කරේ ප්‍රශ්න කියනෝ නම් ආන්න. කවුද ලියලා යවන්නේ? මෙතන මේ ළඟදී ඉන්නේ අපිට ඔය කියවන්න බෑ. ඔය මැටන ඔක්කොම වැරදියට ලියලා යවන්නේ. ඒකින්ද ආන්න. අර දාස් ගණන් ඉන්න තැනක අපි අවතර දුන්නට ලියලා යවන්නේ මෙතන අවශ්‍ය නැගිටලා ආන්න පිටිපස්සෙන් ඔය කියනවා දැන්. ඕ ආත්ම ශක්තියක් නෑ.
අරමුණට ඇලීම ගැටීමත් සංසන්දනයක් කියන මේ තුනම අපි අවබෝධයෙන් අත්හැරියොත්
ඒක තමයි ඒක අවබෝධයෙන් අත්හැරීම තමයි යථා භූත ඥාන දර්ශන. ඒක ලබා ගන්න තමයි මේ 55 දැක ගන්න. දැන් තමන්ගේ චිත්තේ රූපයක් පිළිබඳව අර නිත්‍යසේ සුඛසේ අත්ථසේ මතු වෙන්නේ ඇලීමට ගැටීමට මුල් වෙන කරුණ සිද්ධ වෙන්නේ 55 ආකාරයෙන්. දැන් රූපය අතීත රූපයක් වෙන්නේ අතීත වර්තමාන වෙන්න පුළුවන් අනාගත වෙන්න පුළුවන් දුර වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් අධ්‍යාත්මික වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් අර සුමුදු වෙන්න පුළුවන් කටුක වෙන්න ඔය රූපය ඔය එකලොස් ආකාරයෙන් තියෙනවා වේදනාව ඔය එකලොස් ආකාරයෙන් සංඥාවක් සංකාර විඥාන ඔය එකලොස් ආකාරයෙන්ම සිදු වෙනදී නැවත ඇලීමට හේතු වෙනවා පියන ගැටීමට හේතු වෙනවා අප්‍රියන මුලාවට මෝහයට හේතු වෙනවා ප්‍රියා අප්‍රියා අතර සංසන්දනය. ඒ නිසා ඔය 55 නැවත 155කටත් වැඩි කරන්න පුළුවන්. ඔය විභංග
කරන එක දැන් මේ මනස කාලයක් තිස්සේ දැන් මේක පුහුණු කරගෙන යනකොට විභංග කිරීමත් දුකයි කියලා දකිනවා.
දැන් මෙන්න ඒ දුකයි කියලා දකින්නේ මේ ආංශයට තාම ලොබ වෙලා මේක කටපාඩම් කරගෙන ප්‍රායෝගිකව ආනපාන නොකරන නිසා. ඔය විභංග කරන හැම අවස්ථාවකම දැන් අර රූප අතීත රූපං අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති කරන්න නම් ඔය තත්ත්වෙ අර අතීත සංඥාව දැන් නිච්ච වේගෙන එන එක අනිත්‍ය අනුපස්සනා කරලා නිච්ච ප්‍රාණ පජාති කරොත් හරි එවගම දුක්ඛ අනුපස්සනා කරලා සුඛ පජාති කරොත් ඇති අනර්ථ අනුපස්සනා කරලා අර්ථ පජාති කරොත් නිබ්බිදා වේ. නිබ්බිදා කියන ධර්මයට පත් වුණොත් නිරාමිෂ සුවේ ලැබෙනවා. නිබ්බිදා ධර්මයට පත් වෙන්නේ නැති නිසා තමයි ඔය කලබලීමක් පසු කෙරීම ඔය ප්‍රවේගය ඔය අපාදුවක් අමාරුවක් සියලු දේ ලක්ෂණ. ඒක වංචනික තත්ත්වයක්. ඒක තමන්ගේ දැනීමේ යථා භූත ඥාන දර්ශනේ අදිවා. එතකොට හැම තැනකම අභිඥාතන් අභිඥේය හරියටම දැනගන්න. තේරුම් ගත්තට පස්සේ දැන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අතීත වර්තමාන අනාගත දුක ළඟ සියුම් ගන්න ආදී වශයෙන් අධ්‍යාත්මික වාග්ය ප්‍රෝස ආකාරයට විතරයි අරමුණු වෙන. පරිමුඛන් සතුන් උපරිත පරිමුඛ දුක හැයි කියන. දුරල් හැයි. දුරල් හැයි මේ අරමුණු වෙන. ඒ නිසා ඒ දුරල් හැයි අරමුණු වෙනදී මේ තමන්ගේ සරි වෙන කරන්නේ. ධ්‍යානේ වඩපු කෙනාට ලොකු අපහසුයක් වෙනවා. ලොකුම අපහසුයක් තියෙන ධ්‍යාන විතරක් වැඩුවොත් මේ යථා භූත ඥාන දර්ශනේ නැතුව මේ විපස්සනා අනුපස්සනා තේරුම් නොගෙන කරු. විපස්සනා
අනුපස්සනාවට
කැමැති නැත්තේ අර ප්‍රාණයාම භාවනාවකින් ලැබු ධ්‍යානේ ඒ පුද්ගලයා මත් වෙලා ඒ ධ්‍යාන සුවයට සම ධ්‍යානයට සමවැදලා ධ්‍යාන සුවය බිඳීම මිසක් ඒ බුද්ධයාට තවත් මේ විපස්සනා විපස්සනා කරන්න ඕනේ. ඒක කාර්යය. ඒක අපහසුය. ඒක දුක. මොකද ඒ බුද්ධයා මේ විපස්සනා අනුපස්සනා කිරීමෙන් මේ කෙලෙස් සංකේත වශයෙන් සමුදාත වශයෙන් මුල් ඉදිරන්න පුළුවන් කියන එක දන්නේ නැහැ. ඒ නිසා තදංගම වශයෙන් නිෂ්කම්බර වශයෙන් කෙලෙස් යටපත් කරලා ලබන සුවයට ඒ බුද්ධයා මත් වෙනවා, ඇලෙනවා, එතන තපනවා, දපනවා. ඒක නිසා සසර අතුරනවා. කලයුතු එකම දේ ආනපාන සති සමාධියට අදාළව ආනපාන සේවිතබ්බා අසේවිතබ්බා මුලින්ම පිරිසිදුව පැහැදිලිව කියන්නේ. දැන් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති කියන්නේ තවත් වචනකින් කියනවා නම් ආනපාන අස්ස සේවිතබ්බා අසේවිතබ්බා කරණීය අකරණීය ඔය දෙකම තියෙනවා. එකක් විතර දැන් ඔය අනාර්ය භාවනා කරන ඔය ලංකාවේ තියෙන සියලුම භාවනා මධ්‍යස්ථාන වල මම බය නැතුව කියනවා එක පැත්තයි කියන්නේ එක්ක ආහන කියනවා පාන නැහැ, එක්ක පාන කියනවා ආහන නැහැ. දෙකම හරියටම තථාභිඥානෙන් දැක ගන්න අපි තරා තාවකාලිකව පාන කරන අහිංසලාට වැඩක් මෙත්තානුසතිය ඒ හිස් වූ තැනට මෙත මෙත්ත ගන්න ඕනේ.
සමහර ගුරුවරු විග්‍රහ කරනකොට බොහොම භයානකයි. දැන් උපාසකගේ දහම නිසා අපි දන්නේ ඒ හිස්සු තැන චිත්තසංතානයේ අභ්‍යන්තරයේ තියෙන ඉතා උතුම් පාරිශුද්ධත්වයක් හැටියට සලකනවා.
ඒක සලකනවා මොකද ඒක තමයි බ්‍රහ්ම ජාලයේ බ්‍රහ්ම ජාල සූත්‍රයේ විග්‍රහ කළේ බ්‍රහ්ම ආගම් වල උපනිෂද් ධර්මයේ සියලුම තැන්වල ඒ හිස් තැන තමයි
පාරිශුද්ධත්වය.
හැබැයි බුදුහාමුදුරුවෝ ඒ හිස් බව වැරදි බව පැහැදිලිව පිළිසිදුව මතු කරලා පෙන්නුවා. ඒ හිස් බව නැති කරගන්න ක්‍රමයක් පෙන්නුවා. එනිසා බුදුහාමුදුරුවෝ පෙන්නුවේ මේ හිස් බව කියන අසංය විසංය බව නෙමෙයි. බුදුහාමුදුරුවෝ ධර්මයේ කියන ශුන්‍යතා. ශුන්‍ය කියන්නේ රාගයෙන් ශුන්‍යයි, ද්වේෂයෙන් ශුන්‍යයි, මෝහයෙන් ශුන්‍යයි. හැබැයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා පූර්ණයි. එකක් තාන පාන.
ඒ හිස් බවේ සයන්හස ආයිලන්නකට දික්කියක් දානවා. නිත්‍ය ඒ වැරදි දික්කියක් දානවා. ඒ හිස් බවේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා උපරිම මට්ටමින් තියනවා
කියන්නේ. නැහැ. දැන් ඔය සමහර දැන් මේ අපේ අනාගත භාවනා කරන සමහර දීපැවිදි අය දැඩි නිින්දක් මේක ගන්නවා. දැඩි නිින්දුත් මොනවා කරන්නේ ඔය පූර්ණ උපේක්ඛා. ඉතින් මම නෑ හොඳට නිදාගත්තා මාරින්න හොඳට මොනවා හරි ගිල. සමුකේ ඒ ඒ වෙලාවේ ඒ නිදාගත්තට ආයි ඇහැරුණාම ආයි වල ඔක්කොම කියනවා.
දැන් සයනසාර පෞගිකාලේ මට මතකයි ඒක අත්දැකීමක් දින මේ අර ඒ කුඩු මේ පිටරට කුඩු ගහපු ගෑනු ළමයි දෙන්නකොට මේ ඒ ධ්‍යාන භාවනා ක්‍රමයේ උගන්වලා ඒ කුඩු වලට වඩා
මේකට සුවය.
දැන් දෙනවා ඉතාලම ලොකු සුවයක්
කියන්නේ. ඒක ඇත්ත. දැන් මොකද කුඩු ගහමම හෙටත් ආයි කුඩු ගන්නවනේ අනිද්දාත් ආයි කුඩු ගන්නවා. දැන් මේක එහෙම ගන්න මේක පුරුදු කරගත්තාම මේකෙන් මුළු ජීවිත කාලයම නෙමෙයි තවත් කල්ප කාලාන්තරයක් මේ සුවය විඳින ඒ සුවයටපත් වෙලා ඉන්නවා. හැබැයි අර රාගය ද්වේෂය නිෂ්කම්මන තදංගම වශයෙන් යටපත් කළා මෝහය එහෙම පිටින්ම කියන. කොයි වෙලාවෙ හෝ අර ශක්තිය ඉවර වෙච්ච ගමන් ආයි මෝහය ගන්නතු වෙලා ආයි රාගෙන් ද්වේෂයෙන් මේ පැවැත්මට එනවා. ඒක තමයි මේ තදංගම නිෂ්කම්මන වශයෙන් කෙලෙස් යටපත් කිරීම බයන්නේ. ඒ තදංගම නිෂ්කම්මන වශයෙන් කෙලෙස් යටපත් කිරීම හොඳයි. සමුච්ඡේද වශයෙන් සමුග්ගාත වශයෙන් නිස්සරණ වශයෙන් ඒ මොහොතේම යුගන දෙයියට කෙලෙස් උදුරා ගන්න පුළුවන්. නැත්නම් ඒක වැඩ. ගෞරවනීය
ස්වාමීන් වහන්සේ
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි
කරණීය මත්ත සූත්‍රය ඇත්තෙන්ම
මෙත් වඩන
සූත්‍රයත්
නොවේසේ නම් කරණීය අතරදී ධර්මයෙන් පැහැදිලි කර දෙන සූත්‍රයක්. මේ සඳහන් මේක මෙත්වඩන සූත්‍රයක් නෙමෙයි. මෙත්වඩන සූත්‍රයක් මෙත්ත මෛත්‍රිය එක පේරියයි එක වචනයයි තියෙන. මේක තියෙන්නේ කරණීය මත්ත කුසලේ කුණු සලාහර අස්කරගෙන නිවන මස්තක ප්‍රාප්ත කරගන්නට උපකාර වන කියවන සියල්ල මේකේ තියෙනවා. දැන් සක්කෝ ඌජූජ සූජූජ සුවචෝ චස්ස මුදු අනතිමානි සුබරෝජ වෙනකන් තියෙන කරණීය ඒවා තමන් කරගතු. ඊට පස්සේ තියෙනවා අකරණීය ධර්ම. ඔය දීගාවා මහන්තාවා මධ්‍යමා රස්සකාමුක තුලා විචාවා විචා ඔක්කොම මොකද අකරණීය ධර්ම. මේ දිග සත්තු කොට සත්තු නෙමෙයි. මේ දීගාව මහන්තාව කියන්නේ මහන් තත්ත්වය. උද්දච්චය මහන් තත්ත්වය. දීර්ඝ සංසාරය අපි පුරුදු කරගෙන පුහුණු කරගෙන ආපු වැරදි ධර්ම. එනිසා මේක දැන් මේ වචනේ දැන් අර ඉරිප්පතේ ඔය බහම්පාදල් පොතේ පරිවර්තනය කරලා තියෙන දිග සත්තු මහා තත්ත්වය. ඒක නෙමෙයි. මේක ඔක්කොම පරිවර්තකයන්ගේ උදාහරණ. දැන් මගපල ලබන්න පුළුවන් කොටස් දෙකක් ඉන්නවා. මේ බණ අහන පළවෙනි කොටස බුද්ධෝත්පාද කාලයක කන සම්පත්තිය ලැබෙන මිනිහෙකු මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභ. ඒක නිසා මගපල ලබන්න පුළුවන් බුද්ධෝත්පාද කාලයක මේ උතුම් ධර්මයට අත් ධර්ම නිහිතපත් සම්විධා කියලා ඒ ධර්මයේ තමන් තුළින් දක ගන්න පුළුවන් නම් මිනිහෙකුට මාර්ගඵල ලබන්න පුළුවන්. ඒක ගමන් කරගාමි අනාගාමි වෙන්නේ. ඊට පස්සේ මේ බණ අහන්න පුළුවන් තවත් කොටසක් ඉන්නවා. ඒ කවුද? සම්මාදිට්ඨික දෙවිදෙක්. දැන් අපි ධර්ම දේශනයක් කරන්න හදනකොට ඒ සියලුම ආයත ආරාධනා කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක. ඒ එහෙම මේ චක්‍රාවර්තයේ තුල ඔයේ ඒ වගේ ඉන්නවනම් සම්මාදිට්ඨික දෙවි කෙනෙකුට ඒ දෙවියන්ට අපි ආරාධනා කරනවා ඇවිල්ලා මේ ධර්මය අහන්න. මේක ඒ මුනි රාජන් වහන්සේ ඒ අපේ බුදු පියාණන් වහන්සේ මේ බව උදුරා ගැනීමට උපකාර වන ජේ දේශනා කරපු දේශනාවක් මේක අහන්න. ඒ අනුව දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා අවසාන හරියේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සද්දං සුත්‍රා දේවා මනුස්සාවේසු දේවා මනුස්සාවේසු දෙවියන් කොටසකට සම්මාදිට්ඨික දෙවියන්ට මේ මෙතනට ඇවිල්ලා ආවේශ වෙන්න පුළුවන් දිව කන මිනිස් කරක් හැටියට පරිවර්තනය කරගන්න පුළුවන්. දිව මන මිනිස් මනසක් හැටියට මනුස්සාවේසු කරගන්න පුළුවන් වෙන අංකයව කරන්න. ඒක දෙවියන්ට ලැබිලා තියෙන සම්මාදිට්ඨික දෙවියන්ට ලැබිලා තියෙන ශක්තිය. ඒ නිසා මිනිහෙකුට වඩා අවධානයෙන් සෝතාවධානයේ සිත මේ පඤ්ඤා ලබන්න පුළුවන් දෙවියන්ට මේ බණ අහන. ඒක නිසා තමයි අපි මේ ධර්ම දේශනාවක් කරන්නට පෙර මේ නියම නිවැරදි ආකාරයට දේවතා ආරාධනයක් කරන්නේ. ඒ නිසා දැන් ඔය මහත්තයගේ පිළිතුර මිනිහෙකුට මිනිසුන්ගේ කොටසකට මේ ධර්මය අහලා කන සම්පත්තිය ලබන්න පුළුවන්, දෙවියන්ගේ කොටසකට මේ ධර්මය අහලා කන සම්පත්තිය ලබලා මඟපල ලබන්න පුළුවන්. හැබැයි කන සම්පත්තිය හුඟක්ම අඩුයි. දැන් බුදුහාමුදුරුවෝ නැවුවා කිච්චා ලෝකේ කන අකන. ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ අක්කන සූත්‍රයේ දේශනා කළා අකනු අසමයෝ කියලා බුදුරජාණන් වහන්සේ දෙනෙක් පෙන්වුවා. ගති අටක් පෙන්වුවා. ඒවා කරු සම්පත්තිය ලබන්න බෑ අසමය. අසමං ජාති කියන්නේ සමන. එතන දැන් මේ සමත් නැහැ. මෙතින් මෙතෙන්ට වාක්‍ය නෑ. ඒක අසමයි. අකනු අසමයි. කන කියන්නේ කපන්න පුළුවන්. මොකද්ද කපන්නේ? මේ බැම්මු. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කොහෙද බැඳිලා තියෙන්නේ? තමන්ගේ හිතේ. ඔය පේන්නේ නැහැ බැම්ම. තමන්ම දාන බැම්ම කියන තමන්ගේ හිතේ තියෙන්නේ. මේ බැම්ම තුනම කපන්න. මේ කපන්න අපි මොකද කරන්නේ? අපි මුවහක් කරන්න ඕන පණ තියාගන්න ඕන මොකද්ද? ඉඳන්කෝ පණ මොකද්ද? තමන්ගේ මනස, මනින්ද්‍රිය පණ පොර, පණ පීඩෝර පණ තියාගන්න. පණ තීප්ව බුදුහාමුදුරුවෝ පණ පොහල, පණ පීඩෝර ක්‍රමේ නම අපිට මේ කියන්නේ. වචන වලින් කියන්නේ. හැබැයි අපි ඔබ ප්‍රායෝගිකව අපේ මනස දැන් මේක මලකට කාලා තියෙන්නේ. දැන් ඔය පිහිය ඔය ආයුධය කැපෙන්නේ නැහැ මොත්ත වෙලා. දැන් මලකට කඩලා විරජන් දීචමල ධම්ම චක්කු උදපා අන්න ඉදං කෝපන විකවේ දුක්ඛං අරිය සත්‍යං. ඉදං කෝපන විකවේ දුක්ඛ සම්පදාය අරිය සත්‍යං. ඉදං කෝපන විකවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. ඉදම් කෝපන විකේ දුක්ඛ නිරෝධගාමිනී අරිය සත්‍යං. එනිසා දැන් අපි මේ බණ අහලා මේ මනස ඔය කෙලෙස් කපන්න පුළුවන් විදියට අර මලකට කඩලා පණ ඕල මුවහක් කරගන්න. දැන් ඔය කෙලෙස් මල තියෙනකොට මේ ඇහැ කන නාසය දිවකය මන එකක්වත් ඉන්ද්‍රිය නෙමෙයි. අන්න පිටෝ නැහැ. මොනවද? ආයතන කියන්නේ ආඥාන කුණු කෙලෙස් කිලුට ගැටි එකතු කරගෙන උපාදානය කරගන්න දැන් ඔය සලායත. දැන් ඔය ඇහැම චක්කායතන හැටියට පුතක් යන බුද්ධලේ දුත්‍ය ආත්ම වෙනවා. අරි පරිශ්‍රයක් කරන්න බන නියම විදියට අර අරියානන් දස්සාගේ අරිය ගම්මේ ඕල්දෝ අරිය ධර්මයේ විනීතෝ කියන පුද්ගලයා තුළ මේ චක්කු ඉන්ද්‍රිය මතුවේ. ඒ වගේම මන ඉන්ද්‍රිය මතුවේ. දැන් පුතර්ජන පුද්ගලයන් තුළ කියන චක්කායතන, ලෝකායතන, ආයතන පහ. හය. අර අරිය ශ්‍රාවකයා අරිදත් වෙනපත් වෙනකොට යොන්සෝ මනසිකාරයෙන් කටයුතු කරන පුළුවන් වෙනකොට ඉන්ද්‍රිය හයක් මතුවේ. ඒ අනුව සද්ධා ඉන්ද්‍රිය, විජී ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය මතුවෙලා ඒ අනුව මඟපල ලබන ඉන්ද්‍රිය තුනක් තව මතුවේ. මොකද්ද? අත්ත අත්ත සාමීචි
අත්ත ශික්ෂාන්
අත්ත ශික්ෂාන්. දැන් සාමීචි ප්‍රතිපදා කියන්නේ මොකද? යහපත් සුගතියට එමනන යහපත් පිළිවෙතට පිළිපන්නක. අත්ත සාමීචි අනික මොකද්ද? අත්ත ශික්ෂාන්. ශික්ෂා කියන්නේ සික්කති, හික්මෙනවා. දැන් මේ දෙකම නිසා ඉදිරියට තව පියවරක් යනවා. මොකද්ද? සංවරය. ඒක ඉන්ද්‍රිය පියවර. දැන් ඉන්ද්‍රිය සංවරය වෙන්න සික්ක තියෙන්න ඕන, අත් සාමීචි වෙන්න ඕන. තේරුණාද? ඒ වගේම දැන් ඔය සංඝ කියන தත්වයටපත් වෙන්න ඔය සාමීචි වගේම තවත් මොනවද ඕන? දැන් සංගුණ වෙනී කරන ගාථාවේ මොනවද තියෙන්නේ? ඈ ඈ සුපටිපන්නෝ, උජුපටිපන්නෝ, ඥායපටිපන්නෝ, අවසාන වශයෙන් සාමීචි. ඔක ඔකම තමයි. මේ කොහේ ඇති කරගත යුතු දෙයක්? තමන්ගේ හිතේ ඇති ගැටගැටි යුතු දෙයක්. දැන් අපි අද මේක බාහිර බුද්ධලයකින් බලාපොරොත්තු වෙන්නේ. මේක කොහෙන්ද බලාපොරොත්තු වෙන්නේ? තමන්ගේ හිතේ මේ පටිපන්න බව මේ පටිපස්සෙන් ඉඳලා මේ தත්ත්වය ඇති කරගන්න. අද දැන් අනුන්ගේ හිතක අපි අනුන්ගේ තියෙන ගුණයක් අපි ගායනා කර කර වැන්දට අපිට හරියන්න. තමන්ගේ තුල දැන් බුදුුණත් එහෙමයි, දහම් දුණත් එහෙමයි, සමුදුණත් එහෙමයි. ඔය ගුණ කොහෙද ඇති කරගන්නේ? තමන් දැන් ඔය අරහන් ගුණය එහෙම නැත්නම් නමුතස් භගවතු අරහතු සම්මා සම්බුත් මේවා නිකන් ගායනා කර කර සත්‍යඥානා කර කර හිතයට හරියන්න. මේවා තමන්ගේ හිතේ එක ගුණයක් ඇති කරගන්න අවශ්‍ය කටයුතු වල බල දැනගෙන කරගන්න. තමනු බුද්ධත්වයට පත් වේ. තමනු චන්දුයි. ඔව් නියති නියති ඒක හරි. පුළුවන්. කර්මය වෙනස් කරන්න බැරි නම් අර අඟුලිමාල ආමුතුව මිනි 999ක් මඩලා සතියක් ඇතුළත බුදුහාමුදුර ගාවට ඇවිල්ලා අරහත් වුණා. අරහත්ත්වයට පත් වුණානේ. ඒ කොහොමද? කම්ම ප්‍රතිකර්ම කරලා. කම්ම වලට උපක්‍රම වලින් කම්ම යට යම් යම් ආකාරයකට ඉවත් කරනවා. කපාදා. ඒ වගේම සම්මිය ප්‍රයෝග වලින් අර කම්ම සාමුලින්ම ඉවත් කරනවා. ඒ නිසා බුද්ධ දේශනාව කර්ම වාග්යක් නෙමෙයි. කර්මයට යට වී යුතු නැහැ. දැන් මේ ඉන්න බොහෝ දෙනෙක් අතීතේ නොයෙකුත් කර්ම කරලා ඇති. ඔය කොච්චර කර්ම කළා මේ ධර්මය තේරුම් ගත්තට පස්සේ ඔය කර්ම වලට ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරලා මේ මගට එන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ ඔය කර්ම කළාට කර්ම විතරක් නම් එහෙම අඟුලිමාල හාමුදුරන්ට මොනවද කිව්වා? ආලෝකයක්ෂයට මොනවද කිව්වා? අර මහා නාමකයට මොනවද කිව්වා? මඟ බලවන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ බුද්ධ දේශනාව කර්මවාදයක් නෙමෙයි. නියම කම නියමයක් තියෙනවා. කම නියමයේ තිබුණට අපේ හිතෙන් අපි කරන දේවල් දැන් මම හොඳම ලේසිම පාසුම උදාහරණයක් කියන්නේ. දැන් ඔයාගේ හිතේ තරහක් ඇති වෙන බොහොම වේගෙන් මොකට හරි කාට හරි දැක්කම ඔයා සුමානයක් ඒ බුද්ධයාටම ඔය තරහ නැති කරගෙන මෛත්‍රී කළොත් ඔයාගේ හිතේ කම්ම කය වෙනවද නැද්ද? ඈ කම්ම අන්ත වෙනවද නැද්ද? වෙනව. අර තරහ හිතපත් වෙන්නේ නැහැ. දැන් මේ පුද්ගලයා දැක්ක ගමන් මෛත්‍රී කරන්න පටන් ගන්නවා. ඕක තමයි උපකර්ම ප්‍රතිකර්ම සම්‍යක් ප්‍රයෝග. කම්මක්කය කරනවා කියන්නේ කම්ම අන්ත කරනවා කියන්නේ ඕක. ඒක කරන්න හැබැයි ඔයාට යම් මේකේ හොඳ නරක හේතුඵල ධර්මයේ තේරුම් ගන්න ඕන. මේ තරහ ගැනීම වැරදි බව තේරුම් ගන්න ඕනේ. ඒක ආස්වාදයක් බව තේරුම් ගන්න ඕනේ. ඒකේ ආදීනව සමන් පසුපස කර්මය ඇතුළේ එන බව දැනගන්න. ඒ දෙකෙන්ම මිදී නිදහස් වෙන්න පුළුවන්, නිස්සරණයටපත් වෙන්න පුළුවන්. මේක කම්මක් වේ කරන්න පුළුවන්, කම්මාන්ත කරන්න පුළුවන්. ඒක කරන්න බැරි නම් මිනිහෙක් නෙමෙයි. එනයි ඉතින් ධර්ම මාර්ගය යන්නේ එන අයාල යන උද්ගණික බවට පත් වෙනවා. කම්මනියාමේ තියෙන තාක් කල් කම්මක් ක්‍රය කරන තුරු එක ගෙවන. ඒක හරියට කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසම් මේ ඔකම පරිලරණ කරගෙන එකම පෘථග්ජන පුද්ගලයාට. දැන් මේ පෘථග්ජන පුද්ගලයෝ කර්ම දෙපිටියකටම කරගහගෙන යන මොකද්ද? දෙක දෙකක් තියෙනවා. බලවත් එකක් තියෙනවා පුඤ්ඤ කර්මත් පුඤ්ඤාභිසංකාර හැටියට කරගහගෙන යනවා. අපුඤ්ඤාභිසංකාර කර්ම හැටියට කරගහගෙන යනවා. අනුඤ්ඤාභිසංකාර කර්ම හැටියට කරගහගෙන. ඒ නොදන්නා. ඒ නිසා පුඤ්ඤ කර්ම පාප කර්ම අපුඤ්ඤාම් සංකාර අනිඤ්ඤාම් සංකාර තුනම කර්ම. ඒවා මිදී නිදහස් වීම කුසල ධම්ම. මේ කම්මයි ධම්මයි අතර වෙනසක් තියෙනමයි කියලා තේරුම් ගන්න තාක්කල් නිවන් දකින්න බෑ. මොකද හරියට දූදරුවන් සරණ පාවා දීම බෑ, කීයටවත් බෑ. පාරමිතාවක් පුරන්න බෑ දූදරුවෝ දන් දීම. ඒක එහෙමනම් ඉතින් ඒක පුදුම වැඩ. අනුන්ව අඩු ගානේ අනුන්ගේ අනුන් සතු දෙයක් පර චිත්තූප ගන්න. තමන් සතු නැති දෙයක්, තමන්ට අයිති නැති දෙයක් තමන්ට පුළුවන් දන් දීලා නිවන් පතන්න. ඒක වංචාව, ඒක හොරකම. තමන් සතුනා ඒක කරන්න පුළුවන්. දැන් තමන්ගේ දූ දරුවයි කියලා කවදරේ කියලා ඒකලුත් විඥානයක් තියෙන, ඒකලුත් කර්ම ශක්තියක් ගෙනාපු, ඒකලුත් වෙන වෙනම පුද්ගලයෝ නිවන් දකින්න උත්සාහ. ඒ අය වෙනම දනට දීලා පූජා කරලා පුළුවන් නිවන් දකින්න. ඕවා වැරදි කතා. තමන්ගේ හිතේ තියෙන අධ්‍යාත්මයේ කෙලෙස් තුනක් විතරයි අයින් කරන්න පුළුවන්. මොනවාද? රාගක්වේෝ නිබ්බානං, ද්වේෂක්වේෝ නිබ්බානං, මෝහක්වේෝ නිබ්බාන. වෙන මොකක්ද? කොච්චර අත්තරිය දූදරුවෝ කියා මොනම ඊළඟ කඩන්නේ නැත්නම් අර රාගය, ද්වේෂය, මෝහය හිතේ තියෙනවා නම් නිවන නැහැ. එච්චරයි කියන්නේ. ශරීරාවයව මරණයෙන් පස්සේ දන් දෙන්න බයිට ජීවත් වෙලා ඉන්නකොට දෙන්න බා. දැන් සමහර අය ජීවත් වෙලා ඉන්නකොට දෙනවා, ලේ දන් දෙනවා, අකුගඩු දන් දෙනවා, ඇස් දන් දෙනවා, එහෙම කරනවා. ඒවා බය නැතුව දෙන්න. ඒවා යම් කිසි ආකාරයක දාන්න. හැබැයි මැරුණට පස්සේ තමන්ගේ දේවා. ඈ ඒවා තමන්ගේ, තමන් අත්හැරලා ගිහින්. ඒ වගේ වෙන එනිසා ඔය කියන ආමයාව මැරුණට පස්සේ දන් දෙන්න ඕන කෙනෙකුට පුළුවන්. කිසි බයක් වෙන්නේ නැහැ. ඇහෙන්නේ නෑ දරුවා මේ විනාය මොනවාද කතා කරන්නේ. කරනම් පත්තිය ලැබෙන තමන්ට ධර්මය අවබෝධ වෙන තමන්ට යා යුතු මඟ මග්ගේ මග්ග ඥාන දර්ශනය ලැබෙන තමන්ට සීලමය ඥානෙ, භාවනාමය ඥානෙ, චින්තාමය ඥානෙ, සුතමය ඥානෙ ලැබෙන. ඒ මොකද පෙර කරපු පුණ්‍ය ශක්තිය, පුබ්බේතගත පුණ්‍යතා ශක්තිය තියෙනවා. මෙතන මේ බණ අහන අයගෙන මේ කියන දේවල් කොටනකට තේරෙන්නේ නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට මේ වගේ නෙමෙයි, තව දහ පාරක් මේ කතාව මුදුවත් මේ ලෝකෙ දෙයක් තේරුම් ගන්න බෑ. එහෙමත් අය ඉන්නේ. ඒක අපේ කර්මෙ නෙමෙයි, ඒක කාගේ කර්මෙයි? ඒ අය කරගත්ත කර්මයක් නිසා කම්ම ආවරණයක් වෙලා. නිවන් දකින්න
පුළුවන්.
දැන් මේ නන්ද මහත්තයා මේ ගෙදර එක්කෙනා මේ ගෘහ මූලිකයා ප්‍රශ්නයක් අහනවා. ආයුධයක් හයියෙන් අහුවොත් හොඳයි නන්දසිරි මහත්තයා. නන්දසිරි මහත්තයා දැන් මේ පින් දෙන්න තමා මේ දාන මේ පින්කමක් කරලා තියන්නේ. ඉතින් නන්දසිරි මහත්තයා අහනවා, අපි දැන් මේ පින්කම කරලා දෙන පින් දැන් නන්දිස් මහත්තයාගේ කවුද මිය පරලෝකයේ? අම්මනේ, අම්මා තාත්තා. මේ අයට ලැබෙනවාද එයා ගන්නවාද කියලා. ඒක නේද?
එයාලනේ මනුස්ස ආත්මයක් කො ලබලා තියනවා නම් දිව්‍ය ලෝක.
දැන් මෙහෙමයි නන්දසිරි මහත්තයා, ඒ අයට ගන්න පුළුවන්ද බැරිද කියන එක පළවෙනි කාරණේ නෙමෙයි, ඒක පස්සේ කාරණේ. පළවෙනි කාරණේ මොකද? දැන් නන්දසිරි මහත්තයාව හැදුවා වැඩුවා කිරි දුන්නා කැව්වා පෙව්වා ඉගැන්නුවා ඔක්කොම මේවල් තමගේ තියෙන දේවල් ඔක්කොම දුන්නා. ඒක එයාට ණයද නැද්ද? නන්දසිරි මහත්තයා මේ ණය දෙන්න දැන් මැරිච්ච පුද්ගලයෙකුට මිය පරලෝකියාට පස්සේ අපිට ණය දෙවන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? ඥාති ධර්මයේ ඉටු කිරීම තිරෝබුද්ද සූත්‍රයේ තියෙන එකම කාරණේ. එතකොට ඒ පුද්ගලයා කොහේ ගියාද, කොතන ඉන්නවද, කොතන ඉපදිලාද, පින් ගන්න බැරිද පුළුවන්ද කියලා අපේ අපිට වැඩක් නැහැ. අපි කරන්න ඕන අපි තුන් හිත පාදාගෙන මේ පින්කමක් කරලා පූර්ණ වශයෙන් ඒ උපයා ගපයා ගත්තා වූ පින දීලා පවරලා තමන් ණයෙන් මිදී නිදහස් වීම පළවෙනි එක. ඒක 100%ක්ම දෙනෙකුට කරගන්න පුළුවන්ද බැරිද? හැබැයි ඔය තමන් දෙන පින කොටසකට විතරයි ගන්න පුළුවන්. හරිද? දැන් ඔය කොටස ඔය දෙන පින ගන්න නන්දසිරි මහත්තයාගේම අම්මා වූ තාත්තා වූ අය ඉන්නවා. හැබැයි මේ ආත්මී ඉපදිච්ච මේ ආත්මී පැද්දෙව්වා අම්මා තාත්තා නොවෙන්න පුළුවන්. තව අතීතයේ අම්මල තාත්තලා සිය දහස් ගාණක් ලක්ෂ ගාණක් තමන්ට ඔය සේවය කළා. ඔය නයින් එහෙම යම්කිසි කෙනෙක් අද පරදත්තූප ජීවීන් හැටියට ඉපදිලා පින්කමක් මේ පින්ගන්නට බලා ඉන්නවා නම් ඒ අයත් හිතනවා අනේ මගේ පුතා අද පින්කමක් කරනවා, මට පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා, මාව මේ දුකෙන් මුදවා නිදහස් කරගන්න කටයුතු කරයි. එතකොට මේ ආත්මේ ඔය අම්මට තාත්තට විතරක් නම කියලා පින් දුන්නොත් මොකද වෙන්නේ? අර පෙර ආත්මවල අම්මලට තාත්තට වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරන්න ඕන මේ අනන්ත සංසාරේ තමන්ට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ සියලුම ඥාතීන්ට, ඥාති කියන්නේ ණයකාට, ඒ සියලු දෙනාට අපි වෙනසක් නොකර, අඩුවක් නොකර, විශේෂයක් නොකර සම සේ පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ඒ සියලු ඥාතීන්ට පින් දීලා ඒ අයව මුදවා නිදහස් කරන්න ඕන. එතකොට කරුණු දෙකක්. පළවෙනි එක තමන් මේ සංසාරණයෙන් මිදී නිදහස් වීම. දෙවෙනි එක ඒ පින් ගන්න පුළුවන් තැනක ඉන්නවා නම් ඒ ඥාතිය ඒ පින් අරගෙන ඒ අයව මුදවා නිදහස් කිරීම. දැන් නන්දසිරි මහත්තයා අහන්නේ මනුස්සත්ව වටිලාභකම නැවත මිනිහෙක් වෙලාම ඉපිදිලා ඉන්නවා නම් මොකද කියලා. ඒකනේ එහෙමනම් අපි මේ අනුමෝදන් කරන පින එයාට ගන්න බෑ. එයා පරදත්තූප ජීවීන් නොවනස. පරදත්තූප ජීවීන් කියන්නේ අනුන් දෙන පිනෙන් යැපෙන අය. දැන් මිනිහෙක් වෙලා ඉපදුනා නම් අනුන් දෙන පිනෙන් යැපෙන්නේ නෑ. තමන්ට පින්කමක් කරගන්න පුළුවන්, කුසලයක් කරගන්න පුළුවන්, දෙකම කරගන්න පුළුවන්. ඒ නිසා හරියට මේක උදාහරණ තියෙන්නේ අපි ගාව මේ රුපියල් 10ක් තියෙන ඕන තරම් අහුල ගන්න. අපි මේ අනුන්දෙන රුපියල් 10ක් ගන්න බලා ඉන්නවා. එන්නේ වගේ වැඩක් තමයි මේක. ඒ නිසා අපිට ඕන තරම් මිනිහෙක් වෙලා ඉපදුණු කෙනෙකුට, මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුණු කෙනෙකුට ඕන තරම් පින් දහම් කරලා කුසල් බවට පත් කරගෙන මඟපල් ලබා ගන්නත් පුළුවන්කම. එයාට මේ දැන් ඒක නිසා මේ කවුරුත්ම මේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබුණු කෙනෙක් කිසිසේත්ම තව කෙනෙක් කරන පිනකින් පිනක් ගන්න බලාපොරොත්තු වෙන්න එපා. වැඩක් නැහැ. මොනවාද ඔය පුණ්‍ය කර්මය? ඔය කර්මය මොකද වෙන්නේ? කර්මය කරගන්න සංසාරෙ දික්
කරනවා.
නෑ වෙනවා. එනිසා අනුන් දෙන පිනක් බලාගෙන තමන් මිනිහෙක් වෙලා ඉපදුණු කෙනෙක් කටයුතු කරන්න ඕනේ නැහැ. තමන්ට පින්කමක් කරගන්න පුළුවන්, ඒක කුසලයක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. එච්චරයි.